ද මොනවද කෑ ගහ හිටියේ මං එනකොට මොනවද ප්‍රශ්න තියෙන්නේ අහන්න පැහැදිලි නැති ඒ දකින්න කලින් තේරුම් ගන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ දකින්න වෙඩේ පස්සේ පුළුවන් ඉස්සෙල්ලා මෙහෙම දෙයක් වෙන්නේ කියලා දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඇහැ පිරිසිඳ දකින්න ඇහැ පිරිසිඳ දකින්න කියනවා ඊළඟට රූපය පිරිසිඳ දකින්න චක්කු විඥාණය පිරිසිඳ දකින්න පිරිසිඳ දකින්න කියන්නේ ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න ඇහැ කියන්නේ මොකද්ද කියලා ඒක අහලා අය අහපු දේ තමන් තුළින් දකින්න ඕන ඥානං පස්සං යථා භූතං අපි සාමාන්‍ය කෙනා ඉන්නේ අජානං අපස්සං යථා භූතං. ඇහැ ගැන දන්නේ අහලත් නැහැ දන්නේ නැහැ. රූපය ගැන අහලත් නැහැ දැකලත් නැහැ. චක්කු විඥාණය ගැන අහලත් නැහැ දැකලත් නැහැ. ඊළඟට මේ තුනේ එකතුව නිසා හටගන්න පස්සේ චක්කු සංපස්සේ කියලා කියනවා. ඒක ගැන අහලත් නෑ දැකලත් නෑ. දැන් හිතෙනවා අපි නම් අහලා තියෙනවා කියලා. නේද? අහලා ඇති ඒ වුණාට දැකලා නෑ. ඊළඟට ඒ නිසා ඒ පස්සේ නිසා යම් වේදනාවක් ඇති වෙනවද? ඒක අහලත් නෑ දැකලත් නෑ. අහලා තිබුණත් දැකලා නෑ. ඒ කියන්නේ අහලා තියෙන එකත් පැහැදිලි නෑ මොකද්ද කියන්නේ කියලා. කියන්නේ ආම ඉන්නේ අජානං අපස්සං යථා භූතං මට්ටම යථා භූත ඥානය අහලත් නැති දැකලත් නැති මට්ටම එහෙම කියනකොට ටිකක් තරහක් යනවා ඇති නේද අපි ඌව දන්නවනේ දන්නේ නැහැ කියන්නේ මොකද්ද ඈ එතකොට මේ අහලත් නැහැ දැකලත් නැහැ කියන එක දැන් තේරුම් ගන්නවා ඇයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ සසර යන සත්‍යය ඇහැ ගැන ඇත්ත ඇති හැටි අහලත් නැහැ දැකලත් නැහැ. ඇහෙන් පෙන්වන රූපය ගැන ඇත්ත ඇති හැටි අහලත් නැහැ දැකලත් නැහැ. අජානා පස්සන් යථා භූතං. ඇහැ නිසා යම් විඥානයක් ඇති වෙයිද ඒක ඇත්ත ඇති අහලත් නැහැ දැකලත් නැහැ. අජානා පස්සන් යථා භූතං. ඒ නිසා යම් පස්සයක් වෙයිද ඒකට කියනවා චක්කු සම්පස්සය කියලා. නේද? ඒක ගැන අහලත් නැහැ දැකලත් නැහැ. ඒ පස්සේ නිසා යම් වේදනාවක් උපදෙයිද වේදනා ජාති තුනක් උපදින්න පුළුවන් සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා ඔන්න ඔය වේදනාව කියන්නේ මොකද්ද කියලා අහලත් නැහැ දැකලත් නැහැ අපි දකින වේදනාවක් තියෙනවා අපි අහලා තියෙන ස්පර්ශයක් තියෙනවා අහලා තියෙන ඇහක් තියෙනවා රූපයක් තියෙනවා විඥානයක් තියෙනවා දැනට දන්න. මේ වේ දැනට දන්න ටික හරි වුණා නම් සසර යන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ රස කරන්නේ නැහැ. දුක් රස කරන්නේ නැහැ. ඒක ඔකේ ඇත්ත ඇති හැටි බුදුරජාණන් වහන්සේ කියනවා පෙර නොයසූ විරු ධර්මතාවය. කලින් අහලා තියෙන එකක් නෙමෙයි. මේක ඇත්ත තත්ත්වේ කලින් අහලා තියෙන දෙයක් නෙමෙයි. ඊට වඩා වෙනස් තත්ත්වයක්. ඉතින් අපි උග මොකද්ද කියලා හුඟක් නුවණින් බලන්න. අපි මොනවාම හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ මොකෙන්ද? ආයතන උදව් වෙලා තියෙනවා දැනගෙන තියෙන්නේ මොකෙන්ද? විඥානෙන්. සිතනේ දැනගෙන තියෙන. ඔගොල්ලෝ මොනවා හරි දෙයක් දැනගත්තා නම් ඒ දැනුවත් වෙන ගතිය තමයි විඥාණය කියන්නේ. ඇහැ තියෙනවා කියලා දැනගෙන තියනවාද? ඇහැ තියෙනවා කියලා දන්නවද? නැහැ. දන්නවා නම් දැනගෙන තියෙන්නේ කවුද? විඥාණය. මොන හොර තේරුමද? රූපයක් තියෙනවා කියලා දැනගෙන තියනවාද? ඒ දැනගෙන තියෙන්නේ කවුද? විඥාණය. තේරෙනවද? ඇහැට අරමුණු වෙන රූප තියනවා කියලා දැනගෙන තියෙනවනේ. ඇහැ නිසා දැනගත්තු රූප තියනා නේද? ඒ සේරම කවුද දැනගෙන තියෙන්නේ? විඥාණය. ඔව්, ඉතින් අපි හිතන මම ඉන්නවද නැද්ද කියන එක හොයන්න ඕනේ. අපි මේ බලමු. ඒවා ඇහැ කියන එක අපි දන්න ඇහැකුත් තියෙනවා. රූපය කියන එකේ අපි දන්න රූපයකුත් තියෙනවා නේද? විඥාණය කියන එකේ අපි දන්න විඥානෙකුත් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ලෝකයා දන්න දේ. දැන් කිසිම ධර්මයක් දන්නේ නැති කෙනෙක්ගෙන් ඇහැ කියන්නේ මොකක්ද ඇහුවා? ඒ ඇහැයි තමන් දන්න ඇහැයි වෙනසක් තියෙනවද? තියෙනවනම් හොඳයි. නැත්තම් ඒක ලෝකෙට අයිති දැක්මක් නේද? අනිත් අයත් දන්නවා, අපිත් දන්නේ ඒකම නම් නේද? ඒක ලෝකෙට අයිති දැක්ම. ඒකට කියනවා ඔය සසරේ ආපු දැක්ම. මෙච්චර කල් සසරේ ආවේ ওই විදිහට ඇහැ දැනගත්තු බින්දා. මෙච්චර කල් සසරේ ආවේ ওই විදිහට රූප අපි දැනගත්තු, පිළිගත්තු, බාරගත්තු හින්දා. ඒවා වැඩිපුර දේවල්. දැන් තණ්හාව ඇති වෙන හැටි එතනම බුදුහාමුදුරුවෝ පෙන්නනවා. චක්කුන්, ඒ කියන්නේ ඇහැ ගැන, රූපං, රූප ගැන, චක්කු විඥානං. ඇහැ නිසා දැන ගැනීම සිද්ධ කරපු විඥානයේ සිත ගැන අජානං අපස්සං යථාභූතං. දැන් ওই වචන ටික තේරෙනවනේ නේද? අජාන, ඥානං එකේ විරුද්ධයක අහලත් නැහැ. අපස්සං, පස්සං එකේ විරුද්ධයක නේද? දැකලත් නැහැ. මොකද්ද යථාභූත බව? ඇත්ත ඇති හැටි. යථාභූත කියන්නේ ඇත්ත ඇති හැටි. ඒකට ඇත්ත ඇති හැටි අජානං අපස්සං යථාභූතං. අහලත් නැහැ, දැකලත් නැහැ. මොනවා ගැනද? ඇහැ ගැන, ඇහෙන් දැනගන්න රූප ගැන, විඥාණය ගැන. එහෙම කෙනාට මොකද වෙන්නේ? තණ්හා පවද්දති. තණ්හාව වර්ධනය වෙනවා. තේරුණාද? ඒක ඇහැ ගැන, රූප ගැන, විඥාණය ගැන නොදන්න කෙනාගේ තණ්හාව වැඩෙනවා. ඊළඟට පංච උපාදානස්කන්ධ ආය ආය රැස් වෙනවා. ඒ කියන්නේ දුක් ආය ආය රැස් වෙනවා. මම කියන්නේ මම නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක තියෙනවා මහා සලායතන සූත්‍රයේ. මහා සලායතන සූත්‍රයේ මේ ආයතන හය ගැන දේශනා කරපු සූත්‍රයේ. එතකොට මොකද්ද කියන්නේ? මේ ඇහැ ගැන දන්නෙත් නැහැ, ඇහෙන් දැනගන්න රූප ගැන දන්නෙත් නැහැ, ඒවා දැනුවත් කරන විඥාණය ගැන දන්නෙත් නැහැ. මොනවද දන්නේ නැත්තේ? ඇත්ත ඇති හැටි. අපි දන්න දෙයක් තියෙනවා, ඒක ඇත්ත ඇති හැටි නෙවෙයි. අපි ඇහැ කියලා දන්න දෙයක් තියෙනවා, රූප කියලා දන්න දෙයක් තියෙනවනේ නේද? දැන් ඇහෙන් දැනගන්න රූප ඔක්කොම බාහිරේ ලෝකෙට අයිතිව තියෙනවා කියලා නේ දන්නේ නේද? ඒ දැනීම ඇත්ත ඇති හැටි නෙවෙයි කියලා. අජානං අපස්සං යථාභූතං. ඒකට ඕක බුදු කෙනෙක් තමයි දේශනා කරන්නේ ඇත්ත ඇති හැටි. ඉතින් ධර්මයේ උදව් වෙනවා ඥානං පස්සං යථාභූතං. ඇත්ත ඇති හැටි අහන්නයි දකින්නයි. ඥානං පස්සං යථාභූතං. ඒක වෙන්නේ ධර්මය අහපු කෙනාගේ, සම්මා දිට්ඨිය එන කෙනාගේ, ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනාට. ජානං පස්සං යථා භූතං ඇත්ත ඇති හැටි. එයාගේ මොකද වෙන්නේ? අර තණ්හාව වර්ධනය වෙන්නේ නැහැ. තේරෙනවා? ඔකන දැක්ක කෙනාගේ ඒ වගේම තණ්හාව වැඩි වැඩි දිගින් දිගට යනවා. නැවත නැවත පංච උපාදානස්කන්ධ රැස් කරනවා. දැන් අහපු දැක්ක කෙනා ඇත්ත ඇති හැටි. එයාගේ තණ්හාව වැඩෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ ආය ආය රැස් කර කර යන්නේ නැහැ. එයාට කියනවා එයා ආර්ය මාර්ගයට වැටුණා. එයාට කියනවා සාස්සහෝති සම්මාදිට්ඨිය. ඔන්න එයාට සම්මාදිට්ඨිය ඇති වුණා. දැන් මේ කියන්නේ ආර්ය සම්මාදිට්ඨිය. ලෝකෙන් ඈතර වෙන දැක්කම ආරේ සම්මාදිට්ඨිය ඇති වුණා. එයාට ඔන්න සම්මා සංකප්පය ඇති වෙනවා. හරි, ඔය විදිහට ආරේෂ්ඨාංගික මාර්ගය ඇති වෙනවා. එයාගේ තමයි සීලය පිරිසිදු වෙන්නේ. එයාගේ තමයි කාය කම්ම වචී කම්ම ආජීවය සුපරිසිද්ධෝ හෝති. එහෙම දැක්කට බලෙන් සීල් රකින්න කෙනාගේ නෙමෙයි. අර යකිව බොරු කියන්න එපා, ඒක හොඳ නෑ. ඒ හින්දා මම බොරු කියන්නේ. ඒක බලෙන් සිල් රකීමක් නේද? Taman දැකලා නෙවෙයිනේ. දැන් මේ විදිහට ඥානං පස්සං යථා භූතං වුණොත් එයාගේ සීලය සුපරිසිද්ධයි. කියන්නේ කායම් කරන වැඩ, වචනෙන් කරන වැඩ සුපරිසිද්ධයි. කියන්නේ සීලය පිරිසිදුයි. කාය කම්මං වචී කම්මං ආජීවං දිවි පැවැත්ම සුපරිසිද්ධෝ හෝති. ඔන්න ඔකට කියනවා ආර්ය සීලය කියලා. දැන් ඒක කාටවත් බය නෙමෙයි. ආමන් නිවන් දකින්න සීල් රකින්න ඕන කියලා එහෙම නෙවෙයි. දැක්ම තුලින් ඇත්ත ඇති හැටි දැක්ම තුලින් හටගන්න සීලයක්. ඒක එන්නේ සම්මාදිට්ඨිය, ආර්ය සම්මාදිට්ඨිය ආපු වෙනහට විතරයි. හරි. එතකොට මෙච්චර කාල සිල් ගත්තට සිල් රැක්කට ඒක මේ ආර්ය සීලේද කියන එක දැන් නුවණින් හොයාගන්න පුළුවන්. ආර්ය සීලය කියන්නේ මොකක්ද? අපි සාමාන්‍යයෙන් හිතන පන්සිල් රකීමද, අටසිල් රකීමද, ඒවද නැත්තම් වෙනස් දෙයක්ද? ඒක හොයාගමු. ධර්මයේ දකින්නකොට ඒක Tamanට අවබෝධ වෙනවා. ඒක අහලා දැනගන්න පුළුවන් එකක් නෙමෙයි. ආයතනි පිරිසිඳ දකින්න කෙනාගේ සීලයක් එනවා. ඒ දැක්ම තුලින් එන්නේ. ඒ කියන්නේ හැට රැවටෙන්නේ නැත්තම්. එහෙන් දැකින රූපවලට රැවටෙන්නේ නැත්තම්. ඇත්ත ඇති හැටි දන්නේ නැහැ කියන්නේ රැවටෙනවනේ. මුලාවෙන් ගන්නවනේ. එහෙම වෙනකොට රැකෙන සීලයක් තියෙනවා. ඒක කවුරුවත් කියපු හින්දා නෙවෙයි. දැක්ම තුලින්ම එන. එතකොට කාය කම්ම වචී කම්ම පිරිසිදු වෙනවා. ඒයි ඒවයි ඇත්ත ඇති හැටි දැක්කහම බොරුවක් හදලා කියන්නේ. අරයා මෙහෙමයි කියලා තව කාට හරි කියනකොට අපි රූපේ ඇත්ත ඇති හැටි දැකලා
නැහැ.
රහත් වෙන මාර්ගය. මේ මාර්ගයේ වැඩේ. සීල සමාධි ප්‍රඥා කියන්නේ මාර්ගයනේ. ඔව්. සෝවාන් මාර්ගයට වැටුණ කෙනාගේ වෙන එක තමයි මේ කියන්නේ. හරි. ඔකේ ආර්ය මාර්ගයට වැටෙන කෙනා කියලා. මේ කතා කරන්නේ සෝවාන් මාර්ගයට වැටෙන කෙනා ගැන. සසරේ යන පෘථග්ජන කෙනා නෙවෙයි. එහෙම වෙන්න නම් ඥානම් පස්සන් යථා භූතම් වෙන්න ඕන. මොනවා ගැනද? ඇහැ ගැන, රූපය ගැන, විඥාණය ගැන, පස්සය ගැන, පස්සේ නිසා හටගන්න වේදනාව ගැන. ඔය පහ ගැන ඇත්ත ඇති හැටි අහන්න ඕන, දකින්න ඕන. ඔය දේ තමයි බුදු දහමක් අහන එකේ ප්‍රයෝජනය. මොකද ඕක අහලා දැක්කොත් එයාට පුළුවන් ආර්ය මාර්ගයට වැටෙන්න. ආර්ය මාර්ගය කියන්නේ මේ ලෝකෙන් එතෙර වෙන මාර්ගය. එහෙම නැත්නම් දුක නැති කරන මාර්ගය. මාර්ගයට වැටුණා කියන්නේ තාම රහත් වුණා නෙවෙයි. අනාගාමී වුණා නෙමෙයි. සකෘදාගාමි වුණාත් නෙවෙයි, සෝවන් වුණත් නෙවෙයි. එහෙම වෙන්න පුළුවන් ප්‍රතිපදාවට වැටෙනවා. එහෙම වැටෙන්නේ ආර්ය සම්මාදිට්ඨියක් ඇති වුණ කෙනා විතරමයි. කැමැත්ත ඇති හැටි ගැන හොඳ නුවණක් දැක්මක් ඇති වෙනවා. ධර්මයට අනුව. අපට ඕන විදිහට නෙවෙයි. අපට ඕන විදිහට දන්න හැක් තියනවා නේද? උපදිනකොට හැම්බුණා, මැරෙනකොට නැති වෙනවා. නේද? ඊළඟට අපි දන්න ওই රූප තියනවා, මේ ගෙදර ශාලාව තියනවා. අපි එන්න කලිනුත් මේක තිබුණා, ගිය සතියෙත් තිබුණා. ඊළඟ සතියෙත් උක තියෙනවා. අපි හිටියත් නැතත් ඒක තියෙනවා. අනේ රූප ගැන දැන් ලෝකයා දන්න තත්ත්වෙ. නේද? රේලිය තියෙන ගස් ගල්, ඊරහඳ තාරකා අපි දැක්කත් නැතත් ඕවා තියෙනවා. අපි හිටියත් නැතත් ඕවා තියෙනවා. නේද? ඒවා ඉතින් අපි මැරෙනකොටත් තියෙයි. නේද? දැන් තියෙනවා කියන්නේ නিত্যද අනිත්‍යද? නিত্য. ඇත. ඔය දකින්න වටපිටාවි තියෙන රූප ඇත කියන දෘෂ්ටියක් නේද ඔක? ඇත කියලා නේද අපි පිළි අරන් තියෙන්නේ. ඔව්. ඒකට කියනවා රූපේ අජානං අපස්සං යතාරූප. රූපේ ගැන ඇත්ත ඇති හැටි දන්නේ. ඇහැ කියන එකක් තියෙනවා කියලා හිතුවොත් ඊයේත් ඇහක් තිබුණා, අදත් ඇහක් තියෙනවා, හෙටත් ඇහක් තියෙනවා. උපදිනකොට ඇහැ හම්බුණා, මැරෙනකම් ඕක තියෙනවා. කියලා නම් ඉන්නේ ඒක ධර්මයක් අහලා දැන ගැනීමක්ද ලෝකෙට අයිති දැක්මක්ද? ලෝකෙට අයිති දැක්මක්. හරි. ඒක බුදුහාමුදුරුවෝ විස්තර කරනවා අජානං අපස්සං යථා භූතං චක්කුම් භික්කවේ අජානං අපස්සං යථා භූතං. එයාගේ මොකද වෙන්නේ? තණ්හාව වර්ධනය වෙනවා. මොකද එයා ඇහැ පිළිබඳ නැත්නම් රූපය පිළිබඳ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. දන්නේ නැති වෙනකොට ඇහි සතුටු වෙනවා, රූපේ සතුටු වෙනවා. හොඳයි කියලා හිතනවා, ඇලෙනවා. ඒකේ බැස ගන්නවා. ඒකෙම සංයුක්ත වෙනවා. ඒකෙම බැස ගන්නවා. ඒක ඇත්තමයි කියලා බාර ගන්නවා. එහෙම බාරගත්තු කෙනාට කියනවා ඇසේ ආස්සාදානුපස්සී විහෙරති. රූපේ ආස්සාදානුපස්සී විහෙරති. ආස්වාදයේ අනුව නේද ජීවත් වෙන්නේ? ඇහැ ආස්වාදයේ අපි විඳින්. රූපවල ආස්වාදයේ විඳින්. නේද? එළියේ තියෙන රූප හින්දා. මොනවා හරි ගෙවල් දොරවල් හරි නැත්නම් තමන්ගේ කාමරේ තියෙන ටික ඒ ටිකත් ඇති. ඒ රූපවලින් ආස්වාදයක් තියෙනවා. මට මේ ටික හොඳයි, මේ ටික ඇති. හිතන්නේ අනිත් ටික අතෑරියා කියලා. ඒුණාට තියෙන ටික. තියෙන ටිකේ ආස්වාදය. ඒක තමයි. ඇහැ තියෙනවා කියලා හිතන එක තේරුම් ගන්න ඒක ධර්මය අනුව දැක්ම නෙවෙයි ලෝකෙට අයිති දැක්ම. අජානං අපස්සං යථාභූතං. හරි. එතකොට ධර්මයේ අහලා තේරුම් ගන්න තියෙනවා අපි ඔය කලින් හිතාගෙන හිටිය හැටි නෙවෙයි. පෙර නොයසු විරු ධර්මතාවය. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ඒක දකින්න පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨිය ඇති වෙනකොට. හරි දැක්ම ඇති වෙනකොට. ඇත්ත ඇති හැටි ඥානම් පස්සන් යථා භූතං ඉස්සෙල්ලා අහන්න ඕන. ඊළඟට තමන් තුලින් විමසලා දකින්න. එතකොට තමයි තේරුම් ගන්න. දැහැක් නැහැ කියලා මං කිව්වේ නෑනේ. මං කිව්වේ තියෙනවා කියන එක වැරදි දෘෂ්ටියක් කියලා විතරයි.
තියෙනවා කියන්නේ පවතිනවා
පවතිනවා කියන එක වැරදි කියලා දන්නවනේ. මං කිව්වේ එච්චරයි. නැහැයි කියලා කිව්වේ නැහැ. පවතිනවා කියලා හිතන එක වැරදි දෘෂ්ටියක්. මොකද ඒක නিত্য සංඥාව. දැන් අපි නිකන් අහලා තියනවානේ අනිත්‍යයි කියලා. නিত্যයේ විරුද්ධයක නේද ඇත කියන එක. එතකොට ඒක වෙන්න බෑනේ ධර්මයට අන්න. අපිට හිතුණාට පවතිනවා කියලා. එතකොට තේරුම් ගන්න ඕන ඔය අපේ දැක්ම ධර්මයට අනුව දැක්ම නෙවෙයි කියන එක. ඒක තමයි මේ පෙර නොයසු විරු ධර්මතාවයක් කියන්නේ. අපි දන්න දේම නම් බුදුහාමුදුරුවෝ කිව්ව ඉතින් අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ නේ. දැන් තේරුම් ගන්න මෙච්චර කල් සසරේ ආවේ ඔය ඇත්ත ඇති හැටි අහලත් නැතුයි දැකලත් නැති හින්දා. ඉතින් අපිට ධහමක් අහන්න ලැබුණාම අපි ඒකේ ප්‍රයෝජනේ අරන් ඔන්න දැන් අපි හිතන විදිහ නෙමෙයි මේක ඒ ටික අයින් කරලා අපි බලන්න ඕන ධර්මයට අනුව. අපිට නිට්ටයයි කියලා පේනවා බුදුහාමුදුරුවෝ අනිත්‍යයි කියලා කියනවා. ඇයි අපට අනිත්‍ය පේන්නේ නැත්තේ? ඔන්න හොයන්න. ඒක වචන ගොඩක් කියලා හරියන්නේ නැහැ. දැන් නිත්‍ය කියලා පේන එක නැති වෙන්න ඕන දකින්නකොට. මුලා වෙලා හින්දා කියලා දැන් අදහසක් තියෙනවා. නේද? දැන් මුලා වෙලා කියලා දැනගත්තේ කවුද? විඥානය. හරි. ඔන්න හොය හිතන්න ඕන. හැමද ඉස්සෙම මේ බේසික්ස් වලට යන්න ඕන. මොනව හරි දැනගත්තරන් කවුද දැනගෙන තියෙන්නේ? විඤ්ඤාණය. තියෙනවා කියලා දැනගත්තේ කවුද? ඒත් විඤ්ඤාණය. විඤ්ඤාණයෙන් කියන ඒවා පිළි අරන් මේක කරන්න බෑ. ඇයි? ඔව්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ විඤ්ඤාණය හරි මායාකාරයි. එයා කියන ඒවට අහු වෙලා බෑ. ඔව් දැන් හොයන්න ඕනේ. ඇයි මේක මොකද්ද වෙලා තියෙන්නේ? දැන් හොයන්න පුළුවන් ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කවුද? අන්න දැන් උත්තරේ ඉනෝ නේද? උත්තරේ තමයි වට එන්න උනේ මේ. ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කවුද? විඤ්ඤාණය. ඇහැ තියෙනවා කියලා කිව්වේ කවුද? විඤ්ඤාණය. ඒකට විඤ්ඤාණය කියපු දෙය පිළි අරන් නේද ඔය ඉන්නේ?
චක්කු
විඥානේ තමයි කියන්නේ. හරි. චක්කු විඥානේ කියමු කිව්වේ. ඇහැ තියෙනවා කියලා. දැන් එහෙම කියපු විඥානේ කොච්චර වෙලා තියෙනවද? චක්කු විඥානේ කියන එක ඇති වෙන්නේ දැකීමේදී විතරයි නේද? එහෙනම් එතකොට දැකීමේදී හටගන්න විඥානේ ඊට කලින් තිබුණාද?
නෑ.
දැක්කට පස්සේ අපි තද්දයක් අහන වෙලාවක තියනවාද ඒ චක්කු විඤ්ඤාණය?
නෑ.
නෑ. ඒක පේනාද ඒක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා. හටගත්තේ ඇයි? හටගන්න හේතු යෙදුන හින්දා. නේද? දැන් බලන්න ඔන්න ඔහොම විඤ්ඤාණයකින් කියපු කතාවක් නේද අපි දැන් නිත්‍ය කරගෙන ඉන්නේ. ඒක කියපු කෙනාවක් නැහැ. එයාත් මේ පෙරණ තෙවීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. සෙනෙයයි ඉඳලා තියෙන්නේ. අපි එයා කියපු දේ තියනවා කියලා පිළි අරගෙන. මෙහෙමයි මතකේ කියන එක දෙවිධයක් මතක තියාගන්න පුළුවන්. දැන් අපි තියෙනවා කියලා බාරගත්තු එක රැවටිලා බාර ගන්නවා නම් ඒක මතක තියාගන්න පුළුවන්. ආ මෙතන මේ හේතු යෙදෙන හින්දා හටගත්තා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා කියන එක දැක්කනම් ඒක මතක තියාගන්න පුළුවන්. තේරුණාද? අපි ඇත්ත ඇති හැටි දැක්කනම් ඒකනේ මතක හිටින්නේ. බොරුවක් දැක්කනම් බොරුව මතක හිටිනවා.
හැබැයි දෙක දෙකේම මතක තියෙනවා.
ඔව් ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ප්‍රශ්නේ තියෙන්නේ අපි මතක තියාගෙන ඉන්නේ බොරුවක්. මුලාවෙන් ගත්ත දෙයක්. නේද? ඔව්. දැන් දැක්කයි කියලා ඒ මොහොතේ දැනගත්තේ හිතකින් නේ. ඒ හිත කොච්චර වෙලා තිබුණද? ඒ හිත පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. නේද? හරියට අපි රෑක ඉන්නකොට කරුවලයි. මුකුත් පේන්නේ නැහැ. හිටපු ගම විදුලියක් කොටනවා. එතකොට ඒලියෙන් දැర్శණය වෙනව නේද? එහෙමම ඒක පේන්නේ.
හැබැයි මතකෙ තියෙනවා දැක්ක. ඒ
දැක පොඩ්ඩක්. එතකොට මේ මොහොතේ දැක්ම කියන එක පෙර නොතිබීම නේද හටගත්තේ. ඉතුරු නැතුවම ඉතුරුවක් නේද ආයේ පේන්නෙම නැහෙනේ. නිරුද්ධ වුණා. නේද? ආයේ එළියක් වැටුණොත් තමයි පේන්නේ. කියන්නේ ආයේ හේතු යෙදුණොත් තමයි පේන්නේ. නේද? ආයේ විදුලියක් කෙටුවොත් ආයේ පේන්නේ. එතකොට ඊ පස්සේ එන විදුලිය ඉස්සෙල්ලා තිබුණ එකට සම්බන්ධද?
නෑ.
අරක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒයි. නේද? එතකොට දැන් අලුත් එළියකින් පෙන්වන්න. හරි. දැන් අපේ පොඩ්ඩක් මුලාව බලවත් හින්දා පුරුද්ද බලවත් හින්දා කියන්නේ අලුත් එළියකින් පෙන්වුවත් අර තිබුණ දෙයමනේ පෙන්වන්නේ කියලා නේද හිතෙන්නේ?
නෑ. හැබැයි ඒකත් වෙනස් වෙනවනේ. ඒක පොඩ්ඩක් කියනවා. එක
පැත්තකට පෙරලා ඉඳලා මොනවා හරි මෙහෙම නැත්නම් ඔව් දැන් ඔය වේගෙන් වෙනස් වෙන එක දැන් ෆෑන් එකක වගේ නම් අර ඔය අපි අර එක ෆොටෝ වරන් බලනවා එක එක මොහොතේදී. එතකොට තටු ටික එක එක තැන තියෙනවා. හරි. වැඩේ තියෙන්නේ අපි නිකන් තියෙන ගයක් එහෙම පෙනුනා නම්. එතකොට හිතෙන්නේ තිබුණ ගේමයි මේ දැන් දකින්නේ කියලා නේද? දේක තේරුම් ගන්න ඒ රූපයේ ඇත්ත ඇති හැටි දැකලා නැත. ප්‍රඥානං පස්සන් යථාභූතං. හරි. ඒ හින්දා අපි රූපයට නිත්‍ය සංඥාවක් දීලා තියෙනවා. දැන් මේකේ ඉස්සෙල්ලක් තිබුණ දැනුත් තියෙනවා. ඒ තියෙනවා කියන්නේ ඇත. ඇත කියන්නේ දෘෂ්ටිය නිත්‍යයි. ඒක බුදුදහම නෙවෙයි. ඇත්ත ඇති හැටි නෙවෙයි. යථාභූත ඥානය නෙවෙයි. එහෙම හිතන්නේ අඥානං පස්සන් යථාභූතං. කේනා හරි. අපි ඔක දැනට ඔහම තියන්නේ ඒක තව තේරුම් ගන්න විදි තියෙනවා. දැන් බලන්න ඔගේ දැකීම හින්දා විඥාණය දැනුවත් වීමක් නේද? ඔය දැනගත්තු දෙය නේද අන්න ගයක් තියෙනවා කියලා දැන් මතක තියාගෙන ඉන්නේ. එතකොට මේ මතක තියාගෙන තියෙන පවතින ගයක්. පවතිනවා කියලා හිතනවා. ඔන්න ඕක තේරුම් ගන්න. එතකොට තේරුම් ගන්න ඒ පවතින බව හිතලයි තියෙන්නේ. දෙදියේ ඒක තියෙනවා කියලා හිතා ගැනීමක් මෙතන තියෙනවා. ඒකයි මම අහුවේ මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන විඥාණයෙන් මිසක් වෙන දැනගන්න විදිහක් නැහැ. ඒ විඥාණයකින් කරන්නේ හිතා ගන්නවා විතරයි. විශේෂයෙන් මනෝ විඥාණය. මොකක් හරි මතක් කරලා හිතාගන්න. ඒ හිතක් හදනවා. ඒ කියන්නේ දැන් විදුලියෙන් දැක්කගේ ඔන්න දැන් මතක් කරනවා. සිහියට ගන්නවා. සිහියට ගන්නකොට පේන්නේ එළියේ තියෙන ගේ තමයි දැන් ඔන්න හරි මේ වගේ ගයක් තියෙනවා.
එන්නේ දැක්කේ ගයක් නෑ. ඒකෙන් තමයි හිතන්නේ.
ඔව්. ඒ හිතනකොට අපිට නුවණක් එනවද මේ හිතට අරමුණු වීමක් කියලා. අපි හිතන්නේ මාර එළියේ තියෙන ගේ ගැනයි මේ හිතන්නේ. පවතින ගේ ගැනයි දැන් දැනගන්නේ. නේ? ඔය දැනගන්නේ එළියේ පවතින ගේ ගැනද හිත පෙන්නපු ගේ ගැනද? හිත පෙන්නපු ගේ ගැන. දෙවෙනි සැරේට මතක් කරන්නේ හිත පෙන්නන ගේ. පළවෙනි සැරේ අපි එහෙන් දැක්ක කිම්? ඊළඟට විදුලිය නැති වුණ ගමන් ඔන්න මතක් කරනවා අන්න අතන ගේක් තියෙනවා. දැන් ඇහැටද පේන්නේ හිතටද?
හිතට.
ඒක තමයි
ඒක තමයි ඒක තමයි
දවන්න බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය දේශනා කරනවා ඇහැ ගැන, ඇහෙන් දැනගන්න රූප ගැන. ප්‍රජානං අපස්සං යථා භූතං. ඔක තමයි සසරේ යන සත්වයාගේ හැටි. අපි නිකන් අහලා තියෙනවා, දැන් ඇත්ත ඇති හැටි කියන්නේ අනිත්‍ය වෙන්න ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අහලා තියෙනවා නේද? ඕකනේ යථා භූත ස්වභාවය වෙන්න ඕන. දැන් අපිට ඒ විදුලි එළියෙන් දැකපුගේ අනිත්‍යද නිත්‍යද? ආයේ තව කෙනෙකුට කියන්න පුළුවන් අන්නතර ගයක් තියෙනවා. ඒ කියන්නේ ඒක නිරුද්ධ වුණා කියලාද කියන්නේ? විශ්වාසය තියෙනවා. නෑ, තාම තියෙනවා. එතකොට අපි නিত্য සංඥාවට වැටිලා නේද? ඇත ඇත කියන දැක්මකට වැටිලා. ඕක බුදුහාමුදුරුවෝ පෙන්වනවා, ඕක දෘෂ්ටියක්. ඇත්ත ඇති හැටි නෙවෙයි, යථාභූත తත්වය නෙවෙයි. ඥානං අපස්සං යථාභූත. දැන් ඊළඟට අම්මා හෙව්වේ දැන් ගේ තිබුණට ඔක වෙනස් වෙනවනි කියලා. නේද? වෙනස් වෙනවා කියලා දැනගත්තේ කොහොමද? පළවෙනි දේ දැනගත්තේ කවුද? හිත. ඒකත් තේරුම් ගන්න. වෙනස් වෙනවා කියලා කිව්වේ විඤ්ඤාණය. කාගේ හිතද? තමන්ගේ විඤ්ඤාණය. නේද? ඕක තියනවා කියලා කිව්වෙත් විඥානි, වෙනස් වෙනවා කිව්වෙත් විඥානි. ඔතන ඒක නෑ කිව්වා නම් ඒක කියලා තියෙන්නේ විඥානි. නේද? ඒ විඥානි කියපු දේ ඇත්ත ඇති හැටි වෙන්න පුළුවන්. බුදුහාම දුරු වෙන්නවා විඥානේ මායාකාරී. නේද? මායූපමංච විඥාන. දැන් අපි ඉතින් තියනවා කියන එකෙන් බේරෙන්න ඔන්න කියන්න හදලා නෑ නෑ ඕක වෙනස් වෙනවා කියලා. දැන් අපිට වෙනස් වෙන ගතිය පේන ඒවත් තියනවා, ෆෑන් එක වගේ එකක්, ගයක් වගේ එකක්, එහෙම වෙනස් වෙනවා පේන්නේ නෑ නේද? ඉස්සෙල්ලා දැක්ක ඒම තමයි දැනුත් තියෙන්නේ. අපි උදේ ආපු ගෙදරම තමයි හවසට යන්නේ, තේ ගෙදෙට්ටම. නේද? එහෙම නේද හිතෙන්නේ? ඒ යන්නේ එනකොට තිබුණ ගෙදෙට්ට නෙවෙයි. ඉතින් ඒක තමයි අපි ලෝකෙ ජීවත් වෙන්නේ, ලෝකෙට ඇයිති දැක්මේ. ලෝකෝත්තර දැක්මෙන් නෙවෙයි. හරි. ඒකට ඇත්ත ඇති හැටි දකින්න නම් දැන් බුදුහාමුදුරුවෝ උදව් කරනවා අපිට. ඇහැ ගැන පිරිසිඳ දකින්න. රූපය ගැන පිරිසිඳ දකින්න. නුවණින් දකින්න. ඇත්ත ඇති හැටි දකින්න. අපි හිතාගෙන ඉන්න විදිහ මේක පැත්තක තියන්න. හරි. ලෝක ජීවත් වෙනකොට මේ විදිහට ජීවත් වෙන්න මේක පොඩ්ඩක් නුවණින් හොයන්න. දැන් දහම අහලා තේරුම් ගන්න ඕනේ අපි ওই හිතාගෙන ඉන්න විදිහේ අඩුවක් තියෙනවා. ඇත්ත ඇති හැටි නෙවෙයි. ඒකට පාලියෙන් දෙන වචන ටික තමයි අජානං අපස්සං යථාභූතං. එතකොට අපි ලෝකෙන් එතර වෙන මාර්ගයට වැටෙන්න නම් ඥානං පස්සන් යථාභූතං වෙන්න ඕනේ. ඇත්ත ඇති හැටි අහන්න ඕන. ඒක මෙනෙහි කරලා තමන්ගේ දැක්මක් කරගන්න ඕන. ඥානතෝ පස්සතෝ. එයාට තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. න අජානතෝ න අපස්සතෝ. අහලත් නැති දකින්නෙත් නැති කෙනාට ආශ්‍රව ප්‍රහාණයක් කරන්න බෑ. ඒකයි මේක බුදුදහමක් ඇහුවොත් විතරමයි මේකෙන් ගැලවෙන්න පුළුවන් කියන්නේ. වේ කරන්නන් වාලි භාවනාවක් කළාට ගැලවෙන්න බෑ. මේක අහලා තේරුම් ගත්තොත් එයා තමයි මාර්ගයට වැටෙන්නේ. එයා භාවනාවක් කළොත් වැඩෙනවා ආරියෂ්ටාංගික මාර්ගය. ඒ සම්මාදිට්ඨිය ඇතුවනේ. සම්මාදිට්ඨිය නැතුව මොන භාවනාව කළත් ඒක ආරියෂ්ටාංගික මාර්ගය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය වෙන්නේ නැහැ. නේද? ඒ ඔකේ බොහොම සුළු දෙයක් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඇහැ ගැන ඇත්ත ඇති හැටි දකින්න, ඇහෙන් පෙන්වන රූපේ ගැන ඇත්ත ඇති හැටි දකින්න. දැන් ඕගලන්ට පොඩි නුවණක් එනව නේද? දැන් ඇහෙන් දැක්ක රූපය ඒ දකින මොහොතේ විඥානයේ දැනගත්තු දෙයක් කියන එක. විඥානයේ දැනගත්තා නම් විඥානයේ ස්වභාවය තමයි පෙර නොතිබීමයි හටගත්තේ. ඒ විඥානේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට එයා පෙන්නපු දෙයත් ඒ වගේම වෙන්න ඕන නේද?
තාම තර්කයෙන් එහෙම හිතන්න
ඕන. ඔව්. මේ තර්කෙන් දැන ගැනීම තමයි ඥානං කියන්නේ. මේක ගැළපෙනවා. තාම දැකලා නැහැ. එහෙම වෙන්න ඕන කියලා දැන් ඔන්න නුවණක් එනවා. තාම ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ වුණාට අනිත් පැත්තට හිතෙනවා ඔය කිව්වට අර එළිය තියෙනවනේ. ඒ අපේ සංසාරේ ආපු කුරුද්ද බලවත් ඉතින් මේ ජීවිතේ විතරක් නෙවෙයි අනන්ත කාලයක් කොහොම හිත හිතානේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි පිළිගත්තු දේ එකපාරට කඩන්න කැමති නැහැ. ඒක හේතු ඇතුවම හිතට ආයෙ පෙන්වන්න ඕන. හරි? ඒ පෙන්වන්න නිකන් බෑ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මේක තමයි මේ කරන්නේ. ධර්මයක් අහලා ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඉතින් ඔය මාර්ගය වඩන්නේ කොහොමද ඇහුවට කියන්න බෑ. ඉස්සෙල්ලා පුළුවන් තේරුම් කරන්න. ඒ තේරුම් ගත්ත කෙනා දන්නවා ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා. හරි. ඒතර මාර්ගයක් වඩන්න නම් ඉස්සෙල්ලා මොකද්ද කියලා මේකේ අදහසක් ගන්න ඕනේ නේද? කවුරුවත් කියන පළියට භාවනා කරනව නෙවෙයි. තමන් ඉස්සෙල්ලා තමන් ඉන්න තත්ත්වෙ තේරුම් ගන්න. මේ වෙලාවේ නහය දිව නෑ කියනවා. දැන් එහෙම හිතනවා. සද්දේ අහන මොහොතක අපි දන්නා සෝත විඥානේ පහළ වෙලා තියෙන. එතකොට කණයි සද්දේයි සෝත විඥානේ නේද? ස්පර්ශයෙන් සද්දයක් ඇහෙනවා. ඒ සද්දේ ගැන ඕන්නා හිතනවා. මේ කියන්නේ මොකද්ද කියලා එක එක ඒවා හිතනවා නේද? එතකොට කණයි මනයි දෙක තමයි දැන් වැඩ කරන්නේ. සෝත ආයතනයයි මන ආයතනයයි. ඔය දෙක විතරක් නම් වැඩ කරන්නේ. අනිත් ඒවායින් අපි අරමුණු ගන්න නැත්තම් ඒ ගන්න නැති මොහොතක ඒවා ඉපදිනා නෑ. හැබැයි අපට ඕක පේන්නේ නෑ. අපේ පුරුද්දට අපි ඇහත් උපදිනවා නේද? මාව පේනවා නේද? වටපිටාවේ හැරෙව්වොත් පේනවා. ඒ අතරෙ මෙහි රිදෙනවා දැනෙනවා නේද? කාය ආයතනය චක් ආයතනය රසකුත් සමහර විට දැනෙන්න පුළුවන්. ජීව ආයතන ඒ ආයතන හිතපු ගමන් වැඩ. දැන් ඔවයි වේගේ වැඩි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ හිතේ වේගය ගැන උපමා කරන්න දෙයක් මේ ලෝකේ හොයාගන්න බෑ. ඒ තරම් වේගවත්. මේ හිත කියන එක කොච්චර වේගවත්ද කිව්වොත් ඒකට උපමා කරන්න දෙයක් මේ ලෝකේ වෙන නෑ. එතකොට හිතා ගන්න පුළුවන් කොච්චර වේගවත්ද කියලා නේද? ඉතින් එහෙම වේගෙන් ඇති වෙලා නැති වෙන හිත ගොඩ අපට දැන් ওই දකින හිතක් ඇති වෙලා නැති වුණා කියන එක පේන්නේ නැහැ. ඊ අතරේ සද්දිත් ඇහෙනවා. අපිට හිතෙන්නේ මේ ටික එක සැරේ වෙනවා කියලා. එහෙම එක සැරේ නිමෙයි වෙන්නේ. එක මොහොතක එක හිතයි එක විඥානයයි. විඥාන දෙකක් එක මොහොතක හටගන්න බෑ. වේගේ වැඩි හින්දා අපට හිතනවා එක සැරේ වෙනවා කියලා. ඒ වුණාට ඇත්ත ඇති හැටි තමයි එක ක්ෂණයක එක විඥානයක් විතරයි. එතකොට ඒ විඥානේ හටගන්න මොහොතේ අනිත් විඥාන පහළ වෙලා නැහැ. අනිත් විඥාන පහළ වෙලා නැත්තම් දැන් අපි හිතමු සීම සිද්ධ වෙන්න සෝත විඥානේ පහළ වෙලා. ඒ වෙලාවේ චක්කු විඥානේ පහළ වෙලාද එතකොට? ඒ ක්ෂණේ නැහැ. ගහන විඥානේ නැහැ. ජීවහා විඥානේ නැහැ. කාය විඥානේ නැහැ. තර් විඥානයක් නැත්නම් ඒ ආයතනේ වැඩ කරනවද? නැහැ. තර් ආයතනයක් බවට පත් වෙලා නැහැ. නේද? මොන භාවනාවද? සමතේදී අපි කරන්න හදන අනිත් ඒවට හිත යන්නේ නැතුව එකකම තියාගන්න. ඔව්. අපි එක එක වහනවා. එහෙනම් ඉස්සෙල්ලම වහගන්නවනේ. ඊළඟට සද්දවලට හිත යන්නේ නැති වෙන්න ඒවා ටික ටික අඩු කරනවා. කන වහනවා, නාසය වහනවා, දිව වහනවා, කය වහනවා. ඒක තමයි සමතෙන් කරන්නේ. ඒකට ඒ කාරමුණක් ගැනම හිත ආයෙ හදනවා. හුස්ම නම් හුස්ම ගැනම ආයෙ හිත හදනවා. ඒකේ උපක්‍රමයක් ඒක. ඔව්. පවතිනවා නෙමෙයි ඇති වෙවි නැති වෙනවා. මේ විඥානයේ ස්වභාවය ඇති වෙනවා නැති වෙනවා. ඒක වේගෙන් වෙන අර වේගෙන්ම වෙනවා. නරව වැඩ කරන්නේ නැහැ කියලා විඥාන පහළ වෙන වේගය අඩු වෙන්නේ නැහැ. හරි. හැබැයි අනිත් ඒවා මතක් වෙන්නේ නැහැ. මොකද මේකෙමනේ දැන් අවධානය තියෙන්නේ මේ අරමුණමයි ඒ විඥාණයට
පේන්නේ. මේ
මනස වැඩ කරනවා. මනෝ විඥාණය. මනෝ විඥාණය වැඩ කරනවා. දැන් ඔන හුස්මෙන් ධ්‍යානං අපි බලා ඉන්නේ කාය විඥාණෙත් වැඩ කරනවා මනෝ විඥාණෙත් වැඩ කරනවා. ඒ දැනීම එහෙම ස්පර්ශයක් තියන දැනගන්නේ කාය විඥාණයෙන්. ඕකට හුස්ම කියලා නමක් දෙන්නේ මනෝ විඥාණය. කාය විඥානේ දන්නේ නැහැ මේකට හුස්ම ගිනවා කියලා. එහෙම දැනීමක් තියෙනවා කියන එක විතරයි කාය විඥානේ දන්නේ. නේද? එතන හැපෙනකොට තියෙන දැනීමක් තියෙනවානේ. ඒක කාය විඥානේ. ඕකට හුස්ම කියලා කියනවා කියන්නේ අපේ පරණ අත්දැකීමෙන් අපි නමක් දෙනවා. නේද? මේ මේවා ටික දැනීම් ටික එකතු කරලා ඕකට කියන්නේ හුස්ම ගන්නවා ආස්වාසේ. ඒක කියන්නේ කවුද? හිත. මනෝ විඥානේ. සරින්සයි එකනේ හැම කාය විඥාණයටම මනෝ විඥානයක් හට ගන්නවා. සමහරට මනෝ විඥාන වැඩි වෙන්නත් පුළුවන්. මනස විතරක් ඔය තියෙන අර දැන් ඔයගලන්ට අවශ්‍ය නැහැ ওই චිත්ත වීති ගැන විස්තර කරද්දි තියෙනවා. මනෝ විඥාන චිත්ත වීති කීපයක් යනවා. එක ආයතනකින් ගත්තු එක ගැන. ඔව්. එතකොට අපි එළියෙන් ගත්තු එක ගැන කීප සැරයක් මේ හිත හිතනවා. අපිට නිකන් හිතුණට ආයෙලියේ තියෙන එක නිකන් පෙනුණා දැනගත්තා විතරයි කියලා එහෙම නෙමෙයි. ඒක ගැන ගොඩාක් වාරයක් කීප වාරයක් හිතලා තමයි ඕක අන්න ගයක් තිබුණා කියලා නම දෙන්නේ. මෙච්චර ගැඹුරට අපිට හිත දකින්න අමාරුයි. මොකද හිතේ වේගෙ වැඩි.
එක වීතියකින් දැන් දකිනවා වේගෙ කියලා.
ගේ කියලා නෙමෙයි මොකද්දෝ තියෙනවා ඇහැට පේනවා කියලා එකකින් දැනගන්න.
ඒක මේ ගේ කියලා අඳුර ගන්නද?
ඒක පස්සේ. ඒවා මනෝ විඤ්ඤාණ චිත්ත වීති. අරක දැන් ගත්තනි මොකක් හරි හිතන්න. ඕක ගැන හිතනවා දැන් පෙර අද්දකින් ටිකක් දාලා. එතකොට ආයෙයි කීප වාරයක් මනසෙන් ගෙනියනවා. හරි. එච්චර ගැඹුරක් ඕනේ නෑ මේක ඉතින් තේරුම් ගන්න. දැන් දැනගන්න දැන් කාය ආයතන එහෙම නැත්තම් මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන පහෙන් මොකක් හරි දැනුමක් හිතට දෙනවනේ නේද? ඒ දෙන එක ගැන හිත කීපතරයක් හිතලා තමයි ওই තීරණයකට එන්නේ. ඒකට අදහස් ටිකක් දාලා ඕක හොඳයි නරකයි අරෝ මේවා දානවා. ඒවත් දාලා මේකෙන් මේ ප්‍රයෝජනේ තියෙනවා. ඕක වැඩන්නේ නැහැ. අරෝ මේවා ටික දකින්ක්ෂණ එහෙම නෙමෙයි. අපිට පුරුද්දින්ද හිතෙන්නේ එක සැරේ වෙනවා කියලා. ඒ වුණාට ඒකේ හිත කීප වාරයක් හැදෙනවා. හරි. එච්චර මේ වෙන්කලේ නැතුවට කමන්නේ. එතකොට අපි කතා කර කර හිටියම දැන් පැහැදිලි නේද? භාවනාවේදී සමතේදී වෙනදේ. දැන් ආයේ එමු අපි අර ඇහෙන් ඇහැ කියන්නේ මොකද්ද? ඇහෙන් දැකපු රූපේ කියන්නේ මොකක්ද? එතකොට දැන් ඕගොල්ලන්ට පේනව නේද චක්කායතනෙ ඉපදිලා තියෙන කොට චක්කු විඤ්ඤාණය තියෙන ඒක්ෂණයේදී සෝතායතනෙ වැඩ නැහැ. සෝත විඤ්ඤාණය පහළ වෙලා නැහැ. ගහන විඤ්ඤාණය පහළ වෙලා නැහැ. ඒ කියන්නේ දකින මොහොතේදී නේද? දකින මොහොතේදී ඇහැ වැඩ කරනවා. ඇහැ ඉපදිලා. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ හිත ඉපදිලා. චක්කු විඥාන හිත තියෙන හින්දා සෝත විඥාන හිත එතන පහළ වෙන්න බෑ. මේක නිරුද්ධ වෙන්නම ඕනනේ තව එකක් පහළ වෙන්න. ඒ හින්දා කන ඉපදිලා නැහැ. සෝත ආයතනෙ කියන මට්ටමට පත් වෙලා නැහැ. නාසයේ ඉපදිලා නැහැ. ගහන ආයතනෙ කියන එක. ජීව ආයතනෙ කියන එක ඉපදිලා නැහැ. මොකද විඥානේ නැතුව ආයතනයක් නැහැ නේ. කාය ආයතනෙ කියන එක. ඒ අරක නිරුද්ධ වෙලාමයි අනිත් එක හිතන. ඒ කියන්නේ සද්දේ අහන හිත නිරුද්ධ වෙලාම පේන හිතක් හදනවා. හැබැයි ওই දෙක වේගෙ වැඩි හින්දා. ඒ කියන්නේ එකට වගේ. ඒ කියන්නේ ওই තත්තරයකට ඔවා කෝටියක් විතර හැදෙනවා. අපිට ඒව වෙන් කර කර දකින්න අමාරුයි. දකින්න බෑ. ඈ? ඒ හින්දා තමයි පිරවටෙන්නේ ඔක්කොම එක සැරේ වැඩ කරනවා කියන්නේ. එනකට ඇත්ත තත්ත්වෙ බැලුවොත් එක මොහොතක එකයි වැඩ කරන්නේ. මොකද විඥාන දෙකකට එකතරේ පහළ වෙන්න බෑ. හරි. ඉතින් විඥාණය ගැන නුවණක් තියෙන්න ඕන. ඒක පහළ වෙන්නේ පෙර නොතිබීම හට ගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඊළඟට තව විඥාණයක් තියෙද්දි තව විඥාණයකට පහළ වෙන්නත් දැන්. කලින් විඥාණය නිරුද්ධ වෙලාමයි ඊළඟ විඥාණය පහළ වෙන්නේ. ඒ විඥාණය නිරුද්ධ වෙලාමයි තව විඥාණයක් පහළ වෙන්නේ. හරි. ඒක මොන ආයතනෙට වුණත් ඔච්චරයි. ඉතින් ඔය තේරුම් ගන්න ඕන. දැන් ඕක දකිනකොට ඔන්න දැන් ඇහැගෙනත් ටික ටික නුවණක් එනවා. එහෙනම් ඇහැ කියන එකත් එක දිලා තියෙන්නේ දැකීම කරන්න. චක්කායතනේ. නේද? චක්කායතනේ ඉපදිලා තියෙන්නේ විඥානයේ හට ගැනීම හින්දා. දැන් දකින්නේ නැති දැකීමේ ක්‍රියාව සිද්ධ කරන්නේ නැති තැනකට අපි ඇහැ කියලා කියනවාද? කියන වෙලාවල තියෙන අන්න බෝනික්කගේ ඇහැ කියනවා.
දැන්
බෝනික්කගේ ඇහැ කිව්වට ඒක අපි ඇහැ කාර්තෙන්ද ඇහැ කියන්නේ? නෑ. දැකීමේ ක්‍රියාවේ අර්ථෙන් නෙවෙයි. ඒක ඒක මෝඩ කතාවක් නෙවෙයි. ඉතින් ඔන්න ඔය මෝඩ කතාවම තමයි අපි මේ ඇහැට කරන්නේ. ඒ කියන්නේ පේන්නේ නැති වෙලාවටත් ඇහැ තියෙනවා කියනවා.
ඔව්.
ඒක තමයි පේන්නේ නැති වෙලාවට පේන්නේ. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ නැති තැනක ඇහැක් තියෙනවා කියනවා කියන්නේ ඔන්න දැන් මේ ඇඟිල්ලේ චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ නැහැනේ. ඇඟිල්ලේ ඇහැක් තියෙනවා කියනවා. ඔක මෝඩ කතාවක් නේද? ඉතින් මසස ගැනත් බලන්න ඕන. මෙතන චක්කු විඤ්ඤාණය පහළ වෙනවද? මේ සුදු පාට තැනට ඇඟිල්ලෙන් ඇනලා බලන්න චක්කු විඤ්ඤාණය පහළ වුණාද? කාය විඤ්ඤාණය පහළ වුණාද? එහෙනම් ඒකට ඇහැ කියන එක මෝඩ කතාවක් නෙවෙයිද? කාය කාය ආයතන කියලා. ඇහැනම් චක්කු විඤ්ඤාණයක් කැපයි පහළ වෙනවා. නේද? ඔන්නඔහම පරීක්ෂණයක් කරන්න ඕන තමන්ට මේක ප්‍රත්‍යක්ෂ වෙනකම්. නුවණින් විමසන්න.
ඒ භාෂාවේ තියෙන හැටික් නේ.
මොකේ තිබුණත් ඉතින් අන්තිමට අපිනේ පිළි අරන් තියෙන්නේ. ඒක භාෂාවට බැනලා හරියන්නේ
නැහැ.
උගන්නන්නේ ආර්ය මාර්ගය නෙමෙයි. ලෝකෙටයි තියෙන්නේ. නෝව තමයි දැන් ප්‍රශ්න කරන්නේ. දැන් විඥානේ හින්දානම් ඇහැ තියෙන බව දැනගන්නේ, විඥානේ හින්දානම් රූපේ තියෙන බව දැනගන්නේ. ඇයි බුදුහාමුදුරුවෝ එහෙනම් කිව්වේ ඇසයි රූපේයි තියෙනකොට විඥානේ පහළ වෙනවා කියලා? මතක තියාගන්න, මේ ධර්මය කියා දෙන්නේ රහතන් වහන්සේලාට නෙවෙයි, ඇත්ත ඇති හැටි දැකපු අයට නෙවෙයිනේ කියා දෙන්නේ, ලෝකේ ඉන්න අයටනේ. ලෝකේ ඉන්න අය මොන දෘෂ්ටියද ඉන්නේ? ඇහැක් තියෙනවා, රූපයක් තියෙනවා. එතකොට ඒ දෘෂ්ටියේ ඉන්න කෙනාට ඒ භාෂාවෙන් ඕක කියන්න ඕන. එයාට ගෙලින්ම ගිහින් කිව්වට හරියන්නේ නැහැ ඔය ඇහැක් නැහැ, රූපයක් නැහැ කියලා. ඒක තේරෙන්නේ නැහැ. ඔයගොල්ලොත් දැන් හරි අමාරු වෙන්නේ මේක තේරුම් ගන්න හදන්නේ අපි නේද? ඉතින් මේක අපි පටන් ගන්න ඕන. හරි, ඇහැ තියෙනවා. අපි ඉන්න මට්ටමේ පටන් ගන්න. දැන් භාවනා පටන් ගන්නේ අපි ඉන්න මට්ටමේ. කියන්නේ ඉති රූපං කියලා පටන් ගන්න තියෙන්නේ. මෙන්න මේකයි රූපේ. යමං රූපේ කියන්නේ ඇහැට. ඇහැ කියලා රූපයක් තියෙනවා. ඒක මම විශ්වාස කරනවා. හරි, ඉති රූපං. ඊළඟට හොයන්න කියනවා ඉති රූපස්ස සමුදය. මෙන්න මේ රූපේ හටගත්තේ ඇයි? හේතු ටික මොනවාද? ඒක ටිකක් ගැඹුරුයි. ඒකට අපි හේතු හොයන්න පුරුදු වෙලා නැහැ. ඇහැ තියෙනවා කියලා බාරගත්තා මිසක් ඇහැ හටගත්තේ කොහොමද කියලා හොයන්න ඕන කමක් ඇවිල්ලා නැහැ. දැන් ධර්මයේ දකිනවා කියන්නේ ඒකත් හොයන්න. සමුදය හොයනකොට තමයි පේන්නේ විඥාණි තියෙනකොට නේ ඇති. නේද? චක්කු විඥාණයෙන් කිව්වේ නැත්තම් අපි දන්නාද ඇහැක් තියෙනවා කියලා? චක්කු විඥාණයෙන් තමයි කියන්නේ ඇහැකුයි රූපෙකුයි තියෙනවා කියලා. චක්කු විඥාණේ කෘත්‍යය ඕකමයි. ඇහැකුයි ඇහෙන් දකින්න රූපෙකුයි තියෙනවා කියන එක විතරයි චක්කු විඥාණයට කරන්න පුළුවන්. නෑ අම්බෙක් කෙනෙකුට චක්කු විඥාණය පහළ වෙන්න බෑ. ඇහක් නැති කෙනාට චක්කු විඥාණය පහළ වෙන්නේ නෑ.
හැබැයි මේ කලින් දැකලා පස්සේ ආනෝමයක් කෙනෙකුට තියෙනවා
නේද? ඒ චක්කු විඥාණය නෙමෙයි. කලින් දැකපු එක දැන් මතක් කරගන්නවා කියන්නේ මොන විඥාණයද? අනෝ විඥාණය. චක්කු විඥාණය නම් ඇහැ උපදින්නම ඕන. තියෙන්න කියනකට වඩා හොඳයි උපදින්න. තියෙන්න කියපු ගමන් අපි යනවා ඉස්සෙල්ලා තිබුණා දැන් තියෙනවා අනාගතේ කියන. තියෙන කතාව දහමේ යෙදෙන්නේ. නিত্য සංඥාව කැඩෙන්න ඕන. අනිත්‍ය. නিত্য කරන්න බැරි හින්දාම අනිත්‍යයි. දැන් ඒක හිතන්න ඔය කියපු ටික කොහොමද දැනගත්තේ කවුද දැනගත්තේ කවුද දැනගත්තේ විඥානේ නේද ඔය කතාව කිව්වේ
එතකොට සර් රූපයයි
ඒ කියන්නේ මන ආයතනිය වැඩ කරන හැටි. මන ධම්ම මනෝ විඥාන. හ්ම්. ආවෘතන සිද්ධ කරන හැදෙන මනෝ විඥානෙට තමයි අපි මතක් කරගත්තා කියලා කියන්නේ. ඒ හිත හැදෙන්නේ මේ මොහොතේ. අපි ඊයේ වුණ දේයක් දැන් මතක් කරන්න පුළුවන් නේ. මතක් කරන්නේ කොයි මොහොතේද? මේ මොහොතේ. අපි ඊයට යන්නේ. මේ මොහොතේ හදන හිත මනෝ විඥාන හිත. ඔකයි තියෙන හොඳ ගැඹුරින් දැක්කොත් විතරයි ඔක එන්නේ. නිකන් ප්‍රසන් මොමන්ට් එකේ ඉන්න බෑ. මොකද ඉන්නේ අතීතේ. ඔය දැන් ඔය සද්ද ඇහෙනකොටම කාක්කෙක් කියලා එනවනේ. එතකොට ප්‍රසන් මොමන්ට් ද අතීතෙට ගිහින්. කාක්කා කියනකොට කාක්කා අතීතයේ අත්දැකීමක් නේද හිතට වෙන්නන්නේ. දැන් ගිහින්නේ අතීතෙට. මොකද ප්‍රසන්න මොමන්ට් ඉන්නේ. ක්ෂණිකව වුණත් කාක්කා කියලා හිතුවනම් අතීතෙට ගිහින් කාක්කා දුන්නේ අතීතෙම. ප්‍රසන්න මොමන්ට් එනවා. කන්න කනට සෝත විඥාණයට සද්දයක් ඇහෙනවා. ඒ කතාව වෙනකොට අතීතෙට ගිහින්. මන දම්. දැන් මේ මොහොතේ ඇහින්නේ කාක්කෙක් නෙමෙයිනේ සද්දයක්. සද්ද ඇහුනේ සෝත විඥානේ. සෝත විඥානෙට කියන්න පුළුවන් එකම දේ ඔන්න කනකුයි සද්දකුයි තියෙන. තේරුණා? ඇයි ඒක ඒක කෙලස් කියලා තේරෙනවා ඔක දකින්නකොට. ඔව්. ඔව් කෙලස් කියනකොට තේරුම් ගන්න අකුසල් කරන්නේ කෙලෙස් සිතින් කුසල් කරන්නේ කෙලෙස් සිතින්. ඔය දෙකෙන්ම සසරේ ගෙනියනවා. ඒක තමයි ඒකත් කෙලෙස්. හරි දඹදිවට දැන් ස්ථිර නිත්‍ය සංඥාව දීලා. ඒ මතක් වෙන්නේ ඇයි? ඒක නම් මේ හොයන්නේ. තියෙනවා කියලා බාර අරගෙන නිත්‍ය සංඥා අපි එතෙන්ට නොගියත් තාම එතන තියෙනවා නේද? දැන් අපට නුවණ නැහැ මේ මොහොතේ අපි යෝග මතක් කරනවා කියලා නේද? මතක් කරන හිත මේ මොහොතේ හැදෙන හිත මනෝඥාන සිතක් හැදුවා. එතකොට මනට ධම්ම උනේ අර පරණ දාගත්තු සටහන ධම්මදේව කියලා ඉතුරු කරගත්තනේ නිමිත්තක්. ගිය වෙලාවක දැකලා හරි රූපයක් දැකලා හරි දැන් නිමිත්තක් හදලා තියෙනවා. ඕක තමයි පේන්නේ හිතට. ශ්‍රී මහ බෝධීන් වහන්සේ කියලා ඔන්න පේනවා. සටහන. ඒකට ඒක සිහි කරගෙන වඳින්න පුළුවන්. ඒක හොඳයි. ඒක කුසල් සිතක්. කුසල් සිත කියන්නේ සසරෙන් ගැලවෙනව නෙමෙයි. අවිජ්ජා පත්‍ය සංඛාර. සංඛාරය. එකතු වෙනවා. කුසල් එකතු වෙනවා. හොඳ විපාක තියෙයි. විපාක තියෙනවා කියන්නේ සසර යනවාද ගැලවෙනවාද? එතකොට පේනවනේ යථාභූත ඥානෙ ඇවිල්ලාද නැද්ද කියන එක. සසරෙන් ගැලවෙන මාර්ගිත ඔය වඩන්නේ. සසර යන මාර්ගිතින් වඩන්න දෙන්නේ ඒකේ මේ වැඩ වඩා ඉන්නේ. අනිත්තම මොහොතේ වඩන්නේ සසර යන එක. ඔය දැක්මෙන් දකින මොහොත විතරයි සම්මාදිට්ඨිය තියෙන්නේ. ආර්ය මාර්ගේ වඩන්න. මේක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නවා. නැත්තම් පටිච්ච සමුප්පන්නයි. සද්දයක් කියලා ආයේ මතක් කරන්නේ සද්දේද සද්දේට අයිති රූපෙද
සද්දයක් කියලා
නේද අය බලන්න කක්කා කෑ ගහන සද්දේ හරි එළිය කතා කරන සද්දේ හරි හරි ඔය දෙක අපිට මේක ඉවරලා මතක් කරන්න පුළුවන් අතන හරි කරදරේනේ කක්කෙක් කෑ ගහන හිටියා අරගොල්ලෝ කෑ ගහන හිටියා දැන් මතක් කරන්නේ සද්දේද සද්දේට දාගත්තු රූපෙද සද්දයක් ඇහුණා කියලා මතක් කළොත් සද්දෙට තියෙන qualities. දැන් මේ සද්දේ ඕනෑයි මතක් කරන්න ඕන. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? ඒ සද්දේ තියෙන ගතිගුණ ටික මොනවාද? පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඒ සද්දෙන් අපිට දැන් වැඩක් ගන්න පුළුවන්ද? කිසිම සාරවත් බවක් තියෙනවද? අන්න සුඛ සංඥාවෙන් මිදෙනවා. සුභ සංඥාවෙන් මිදෙනවා. ඇයි? ඒක අනිත්‍ය බව දැක්කා. පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා ඒ හටගත් හේතුන් නියදුන හින්දා හේතුන් නියදෙන්නේ නැති හින්දා ඒක නෑ ඒ වගේ නුණක් තියෙනවා එතකොට ඕක පොදුයි ලෝකෙට අයිති ඕනම දෙයකට ඔය ලක්ෂණ ටික අතීතෙන් මෙතෙන්ට ආවේ නෑ ඒකයි පෙර නොතිබීම හටගත්තා කියන්නේ එතනින් අනාගතයට යන්නේ නෑ හරි අතීතෙන් මෙතෙන්ට ආවේ නැහැ. මෙතනින් අනාගතයට යන්නේ නැහැ. හේතු යෙදුනින්ද හටගත්තා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා. දැන් හටගත්තු හින්දා සද්දයක් තිබුණ නැහැ කියන්න පුළුවන්ද? බැ. දැන් සද්දේ තියෙනවා කියන්න පුළුවන්ද? බැ. ඒකට තියෙනවා කියන්නත් බෑ නෑ කියන්න. ඔන්න ඕක තමයි ඇත්ත තත්ත්වය. තියෙනවා කිව්වත් දෘෂ්ටියක් නැහැ කිව්වත් දෘෂ්ටියක්. හේතු. ඒ හතර යෙදෙන්න ඕන ඇහැටත් ඕක යෙදෙන්න ඕන. රූපෙටත් ඕක යෙදෙන්න ඕන. විඥාණයටත් ඕක යෙදෙන්න ඕන. ප්‍රේ ධර්මතාවය දකින්න පුළුවන්ද? පුළුවන් වුණොත් ඔන්න සම්මාදිට්ඨි. ඒ තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. හේතු ප්‍රත්‍යයන් යෙදෙනකොට හටගත්තා. එතකොට දැන් ඔතන අපි ඵලය ගැන විතරනේ කියන්නේ. එතකොට එනවා ඔය හේතු ටික දිගටම යෙදුනොත් මේ මොනවා වුණත් එහෙම සත්‍ය දිගටම තියෙනවනේ කියන්නේ. ඒකත් කඩන්න ඕනේ.
දිගටම තියෙන සත්‍ය තියෙනවා නාවදී.
ඒක තමයි ඒකත් ඒක කඩන්න මේක ඉස්සෙල්ලා නුවණින් දකින්න ඕනේ. මේ නුවණ පිහිටනකොට දිගට තියෙන සත්‍ය කඩ බැහැකි. ඔව් මේකේ වැඩි වුණහම අපිට හිතෙන්නේ එකට තියනවා කියලා. හරි ඒ අපිර වැටීමක් නිසා ඇත්ත ඇතිහෙටි නෙවෙයි. දැන් ඕක තමයි රූපවලට වෙලා තියෙන්නේ. දැන් රූපේ ආය ආයේ පෙන්නනවා ඒ විදිහටම. එතකොට අපිට හිතෙන්නේ එළිය තියෙනවමයි කියලා. දැන් අර ඇති වෙලා නැති වෙන ස්වභාවය පේන්නේ නැහැ. මේ ක්ෂණයක විඥාණයෙන් පෙන්නපු එක තව ක්ෂණයක තව විඥාණයකින් පෙන්නන්නේ කියන එක ඒක අපිට පැහැදිලි නැහැ. අපි හිතන්නේ නෑ නෑ තියෙන එකමයි මේ ආයි දැක්කේ කියලා. එහෙම වෙන්නේ නෑ. ඉතින් ඕක තේරුම් ගන්න එක එක විදිවලට බලන්න පුළුවන්. මොන විදිහට බැලුවත් අන්තිමට තේරුම් යන්න ඕන. මේ ලෝකෙට අයිති දෙයක් තියෙනවා නම් ලෝකෙට අයිති ඒවා තමයි ඇහැයි රූපෙයි විඤ්ඤාණය. කනයි සද්දෙයි විඤ්ඤාණය. නේද? ඔගේ ආයතන හයම. ඔය හැම එකක්ම අර ලක්ෂණ ටික තියෙන්න ඕන. මොනවාද? අතීතයෙන් මෙතෙන්ට ආවේ නැහැ. මෙතනින් අනාගතයට යන්නේ නැහැ. මෙතන තියනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. මේ අපි සද්දේ තියනවා කියන්න හදනකොටම සද්දේ නෑ. පෙන්නන්න බෑ. තව කෙනෙකුට අන්න අර සද්දේ කියලා පෙන්නනකොට එයාට අහන්න බෑ. ක්ෂණයක්වත් තියෙන්නේ නෑ. ඉතින් දැනෙන මොහොතේදී තව කෙනෙකුට කියන්න බෑනේ. අන්න හරි. ඒක තමයි බලා ඉන්න ඕන. මේ මොහොතේ සද්දේ තියෙනවා. තියෙනවා කියන්නේ තියෙන අර්ථයෙන් නෙමෙයි. ඒක එහෙමම ඉතුරු නැතුවම නිරුත්. එතකොට තියෙනවා කියන ඇත කියන දෘෂ්ටියට එන්නෙත් නැහැ. නැත කියන දෘෂ්ටියට එන්නෙත් නැහැ. මේ හේතු යදුන හින්දා එහෙම පෙන්නුම් කළා. පෙන්නුම් කළේ කාටද? ඔකත් මතක් කරන්න. විඥාන. විද්‍යමාන උනේ විඥාන. ඒකත් මතක් කරන්න. මොනවා හරි දැන් දන්නවා නම් කවුද දැනගෙන තියෙන්නේ කියලාත් මතක් කරන්න. ඒක අපේන මුලා වුණ වේදනාව නෙවෙයි. අපිට තියෙන්නේ මුලා වුණ වේදනාව. ඒ කියන්නේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, දුක්ඛම සුඛ වේදනාව. ඒ තුනම මුලාවෙන් හදපු වේදනාව. ඔය තුනම මුලාවෙන් හදපු වේදනාව. මොකද සුඛ වේදනාවේ අපේ ඇලීම තියෙන අනුසය, දුක්ඛ වේදනාවේ ගැටෙන ගතිය තියෙන ඒක අනුසය විදිහට ඒකේ දිනා. මදහත් එකේ මෝහය. හොතල දෙයක් තියෙනවා කියන මුලාවේදී. හේ එතන දෙයක් තියෙනවා විඳින්න ඒ දේ විඳින්න මම ඉන්නවා බුදුහාමුදුරන්ගේ එහෙම මුලාවක් එන්නේ නැහැ. ඉතින් ඔය තුනට වැටෙන්නේ නැත්තම් මොකද්ද කියන්න තියෙන්නේ? සුඛත් නැහැ, දුකත් නැහැ, දුක්ඛම සුඛත් නැත්තම් ඕන වචනයක් දාගන්න. ඒක තමයි නියම උපේක්ෂා ගතිය කියන්නේ. එතකොට උපේක්ෂාව හරියටම දකින්නේ ඔය ඇත කියන දෘෂ්ටියට වැටෙන්නෙත් නැති නැත කියන දෘෂ්ටියට වැටෙන්නෙත් නැති වෙනකොට ඉතින් උපේක්ෂාව තමයි තියෙන්නේ. ඕක ගැන තව කෙනෙකුට කියන්නවත් හිතෙනවද? එයා විශ්වාස කරන්නේ නැන්නේ දැන් නැහැ නේ. තේරෙනවා? මොහොතකටවත් අල්ලගන්න රූපයක් නැහැ. අන්න එතකොට නචකින්චි ලෝකේ උපාදීය තියෙනවා. සතර සතිපට්ඨානෙ වඩන්න ඕන ඔන්න ඕක එනකම්. කායනුපස්සනාව වඩන්න ඕන. මේ කය කියන රූප කියන ලෝකේ කිසිම දෙයක් යන්තම්වත් ග්‍රහණය කරන්න නැති වෙනවා. ඒක
කියලා
කියන්නේ මිඩල් පාත් එක. ඔව්. මිඩල් පාත් එක පටන් ගන්නෙ ඔය දැක්ම තුල. ඔක දන්නේ නැති කෙනාට මිඩල් පාත් එක නැහැ.
හැබැයි බුදුදෙනා මිඩල් පාත් කියනවා.
කියන්න පුළුවන් ඉතින්. කිව්වට ප්‍රතිඵල ලැබෙනවද නැද්ද කියන එක නුවණින් බලන්න. මොකට හේතු වුණා? ඵලය මොකද්ද?
දැක්කොත් හරියට හරි.
එක මට්ටමින් ඉතින් හිතන්න පුළුවන්. දැන් අපි මුලින්ම ඉන්නේ දැකීම සිදුුනේ ඇහැ නිසා. ප්‍රධාන වෙන්නේ ඇහැ. ඇහෙන්න ප්‍රධාන වෙන්නේ කන. මොකද කන තිබුණ නැත්නම් ඇහෙන්නේ? ඒ ටික සකස් වෙන්නත් ඕන. ඒ සකස් වෙන්න හේතු ටිකක් තියෙනවා. ඒ අතීත කර්මයි අරවා මේවා ගොඩක් කතා කරලා තියෙනවා. හැබැයි ඒක අපේ සසර ගමනට අදාළ නැහැ. අපිට අතීත කර්ම වෙනස් කරන්න බෑනේ ගිහිල්ලා. අපට පුළුවන් ඒ නිසා මේ මොහොතේ හදන කර්මේ නවත්තන්න. මේ මොහොතේ අවිද්‍යාවෙන් මුලා වෙන එක නවත්තන්න පුළුවන්.
නිරෝධය කියන්නේ ඒක.
මේ මොහොතේ හටගත්තේ නැත්නම් නිරුද්ධ. මේ මොහොතේ අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් සංඛාර වෙන්නේ. සංඛාර හට නොගන්න බවමයි නිරෝධය. ඒක පුරුදු කිරීම තමයි මාර්ගයේ වඩනවා කියන්නේ. ඒකට අවබෝධයක් එන්න ඕන අපි මේ මොහොතේ රැවටිලා කරන්නේ මොකද්ද? සද්දයක් ඇහෙනකොටම සද්දයක් ඇහෙන මට්ටම පෙර කර්මය. කපුටෙක් හදන එක පෙර කර්මයටයි තියෙන්නේ. ඒක අලුත් කර්මයක්. තේරෙනවද? මේ මොහොතේ අවිද්‍යාවෙන් ඇත්ත ඇතියට දැක්කේ නැති හින්දානේ කපුටෙක් හදන්නේ. දැන් මේ මොහොතේ අපිට නවත්තන්න පුළුවන් ඒක. ඒක තිබුණා නේද? සද්දේ අපි දකිනවා සද්දේ තියෙන ಗುಣ ටික. ඔය සද්දි පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. තියනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඒක සද්දේ තියෙන ගති. සද්දෙට දෙන රූපෙනේ කපුටනේ අපි පවත්ව ගන්න. සද්දේ නෙමෙයි. අපි තණ්හා කරන්නේ සද්දෙට නෙමෙයි කපුටට. එලෙන්නේ ගැටේ. ඕක ඉතින් කරන්න ඕන කිව්වට කරන්න බෑනේ. අපේ පුරුදු බලවත් නේ. පුරුදු කරනවා නම් හරි. ඕක තමයි පුරුදු කරන්නේ. සද්දය ඇහෙනකොට සද්දයක්. සද්දයක් සද්දයක්. ඒක කපුටෙක් කියලා හිතුණාට සද්දයක් ඇහුණා විතරයි. කපුට පෙන්නුවේ හිතෙන් පරණ මතකෙන් මුඩාවෙන් තියාගත්තු එකක් ඔය පෙන්නේ. අන්න ඕකවත් දාන්න. එතකොට මිදෙන්නේ මොනවෙන්ද? එළියේ තියෙන රූප වලින් නේද? අන්න රූපේ පිරිසිඳ දකින්න. දැන් කපුටනේ රූපේ. රූපේ හැදුවේ ඇයි? මෙතන හිතුණා විද්‍යාවයි මුඩාවයි. සද්දයක් ඇහුණා ඒක ඇති වුණා නැති වුණා කියලා දැක්කේ නෑ. අර පරණ ලෝකෙට අයිති දෘෂ්ටියෙන් දැම්ම ඔය කපුටේ. ලෝකයක් හැදුවා. ඒ ඔය වචනේ නෙමෙයි තියෙන්නේ තමන් අදහස් කරන දේ. ඔය වචන වලට රැවටෙන්න එපා. ඔයා මොන වචනේ කිව්වත් වැඩක් නැහැ මේක තේරුම් ගන්න නැත්තම්. නේද? තේරුම් ගත්තොත් තමට කැමති වෙන සම්බන්ධම නැති වචනයක් දාගන්න ඒත් කමන්නේ. හිතට මතක් කරගන්න මේ. අර මොකක් හරි මල් වෙඩිල්ලක් මතක් කරගන්න අර පාට. ක්ෂණිකව පෙනුනා එහෙමම නැති වුණා. ආන්න මල් වෙඩිල්ල. ආන්න මල් වෙඩිල්ලක් කියලා ඔකට දාන්න. හිතට රූපයක් එනකොට. වචනේ නෙමෙයි ඒ අදහසයි තමන්ට එන්න. හටගත්ත නිරුද්ධ වුණා. ඒක තියනවා කියන වෙලාවක් නැහැ. නැහැ කියන්නත් බෑ පෙනුන හින්දා. අන්න ඕකයි එන්න.
මතකයේ
ඒවා තියාගෙන යන්න සසරේ ඒක එපා කියන්නේ. ධර්මයේ මොකටද දැන් මතක තියාගන්නේ? දැන් මතක තියාගන්න දෙයක් තියෙනවා. ඔන්න පරණ විදිහට රැවටුණා මෙහෙම බලන්න ඕන කියන එක මතක තියාගන්න. ඒක තමයි ධර්මය කියන්නේ. ඔකත් මතක නැත්තම් බෑනේ යන්න කපුටෙක් ඉන්නවා කියලා මේ කරන්නේ. දැන් එහෙම රැවටෙනකොට මතක් කරගන්න ඕන ධර්මය. කොහොම හිතුණට මෙහෙම මුලාවක් තියෙනවා. ඔච්චරයි මතක තියාගන්න. වෙන වචන එකක්වත් ඕනේ නැහැ. එකයි දකින කොට ධර්මයක් අයින් කරනවා. නිකන් වචන හිස් වචන ගොඩක් විතරයි. ඒවා මම හිතනවා දැන් තේරුම් ගන්න පුළුවන් කියලා නේද? බොහොම ගැඹුරින් කියන්නේ. මේ වෙලාවට පුළුවන් වෙන එකත් ලොකු දෙයක්. දැන් මෙහෙ පටන් ගන්න කලින් මේ දවස්වල ඕවා කිව්වනම් තේරෙන්නේ නැහැ නේද? මේ ලොකු ගැඹුරක් ඒක ප්‍රඥාවක්. ඔය දකින්න එක එක විදි තමයි මොනවා හරි දැනගත්තා නම් විඥානකින් දැනගෙන තියෙන්නේ. ඕක මතක් කරනවා. ඔන්නඔක තමයි ධර්මයේ මතක තියා ගන්නවා කියන්නේ. ඒ කියපු කතාව මතක තියාගෙන යදන්නවා. කාක්කෙක් කියලා දැනගත්තා නම් ඕකත් විඥානින් නේ දැනගෙන තියෙන්නේ. ඕකත් විඥානින් නේ දැනගත්තා. ඔන්නඔම පෙන්නනවා. එහෙන පෙන්නනකොට පෙන්නනකොට නිකන් ඕක සද්දෙන් නවතින වෙලාවක්
තියෙනවා.
ඔව්. ඒ මනෝ විඤ්ඤාණයක් හදලාමයි කරන දෙයක් දැන්නේ ඉතින්. මේ මොහොතේ සද්දෙන් නැවතුනේ නෑ. ඉතින් ඔය සද්දෙන් ටිකක් ලේසි යෝග ප්‍රගුණ කරන්න. රූපෙන් අමාරුයි ටිකක්. ඔය රූපය පිහි රැවටෙන ගතිය වැඩි. තියෙනවා වගේමනේ පේන්නේ. නිත්‍ය සංඥාවෙන්මයි පේන්නේ. රූපෙන් බලනවා නම් වෙනස් වෙන රූපයක් ගන්න ඕන. මේ කන්රැල්ල නගිනවා වැටෙනවා හරි ඒ වගේ මොකක් හරි වෙනස් වෙන දිහක් බලා ඉන්නවා. ඒ සද්දෙත් අපි ටිකක් කැඩෙන සද්දකින් පටන් ගන්න. දැන් මං යොදා ගන්න එක තමයි ඔරලෝසී සද්දේ. මොකද ඒ අතරේ වෙලාවක් තියනවා නැති වුණා කියලා දකින්න. මේ සද්දෙට කලින් සද්දේ සම්බන්ධයක් නැහැ කියලා දකින්න තමයි වෙලාව තියෙනවා. නේද? ඔක හොඳට ප්‍රගුණ වෙනකොට ටිකක් ඉක්මනට යන සද්දයක් බලන්න පුළුවන්. කියන්නේ මේක හිතට පැහැදිලි වුණහම නිකම්ම පේනවා. පැහැදිලි වෙනකන් ඕක මතක් කර කර පෙන්වන්න ඕන ධර්මයට. මොකද අපි එහෙම බලන්න පුරුදු වෙලා නැහනේ. එතකොට එහෙම එන්න අවබෝධය ගන්න ඕන. ඒකයි මම කියන්නේ අවබෝධය නැතුව මොන භාවනාවද කරන්නේ ඇහුවට වැඩක් නැහැ කිව්වට. ආනාපාන සතිය කරන්න කිව්වට එහෙම එන එකක් නෙමෙයි මේක. ඊට පස්සේ ඔක නුවණ ආවම භාවනාවක් තෝරන. මේ දැක්ම එන්න ඕන ඉස්සෙල්. වේදනාව දිහා බලලා එදින කියන්නේ ඉස්සෙල්ලා. ඔව්. රිදෙන දෙයක් දිහා බලන් මොකද වෙන්නේ? දැන් ඇත්තටම මම හිතන්නේ මේ ඉත බදාදාන සඳුදා මට නැගිටින්න බැරි තරම් ඇඟ රිදෙනවා. ඒ වුණාට මගේ කරන්න වැඩ ටිකක් තිබුණා ඒකට යන්න වෙනවා. ඉත මම ඒ රිදෙන වෙලාවට වේදනාව දිහා බලන් ඉන්නවා. දැනුත් එහෙමයි. මාර වෙලාවට මේ දැන් ආඩු ඉතින් දවස් 3ක් විතර හින්දා ඒ වුණාට තාම තියෙනවා. වෙන කෙනෙක් නම් ඇඳෙන්නේ නැගිටින්නේ මේ වගේ අසනීපයක් තියෙනකොට. අපි වේදනාව දිහා බලන් ඉන්නකොට වෙන්නේ වේදනාව තියෙනවා ඉතින් ඒක තිබුණා වේ. ඒක මම අල්ල ගන්න ඕනේ නේද? දැන් ඒකෙන් කියන්නේ දැන් අපි දැන් මේවා බොනවා. ඒක බෙහෙත් නොබී ඉන්නව නෙවෙයි. හැබැයි බෙහෙත් වලට වහල් වෙන්නේ නැහැ. බෙහෙත් නොබෙව්වත් දැන් මේක හම්බ නොවුනත් මම මේක කරනවා.
දැන් මගේ කකුලේ වැටුන එක
දැනුණා ගිහින් නේ
සුමාන 3යි. මම මේ සර් කියන්නේ වහගෙන මම එක මෙහෙම නිකන් කියනවා ගාන නැහැ කියලා. මේකට සත්කාර කරාට මේක කරන්නේ
නැහැ. එහෙමයි.
ඒක සහමුලින්ම ගිහිලා වගේ ඉදිමුව තිබුණා රතු ජාම කලුයි. හැබැයි
ඔයයි තේ කපාර කරන්න බෑ මේක. ඔය නුවණින් මෙනෙහි කරනකොට ඔය தත්වෙට එනවා. ඒකයි මේක ප්‍රායෝගික කරන්න ඕන. සද්ද ඇහෙන එක ඇති වෙලා නැති වෙනවා කියන එක දකින්න පුරුදු වෙනකොට ඒ සෝතායතන ගැන නේ බලා ඉන්නේ. ඒතර වේදනාව ඇති වෙනව නැති වෙනවා කියන්නේ කාය ආයතන ගැන අපි බලා ඉන්නේ. දැන් සද්දේ එළියනේ තිබුණේ. ඉතින් ඔය කාය ආයතනෙන් දෙන වේදනාවත් එළියේ තියෙන්නේ මගේ නෙමෙයි. මම මොකටද ඔකට කලබල වෙන්නේ? ඒක වේදනාවක් විතරයි. ඕක අපි මේ රිදෙනවා හරි දුකයි හරි සැපයි හරි කියලා දාගන්න ගියම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. තේරෙනවද? ඒකේ අර උපේක්ෂාවෙන් බලනවා කියලා එකක් නෙවෙයි. බලනකොට උපේක්ෂාව එනවා. ඇත්ත ඇති හැටි දකිනකොට උපේක්ෂාව එනවා. එතකන් තියෙන්නේ මුලාව, මෝහය. මෝහය කැඩිලා උපේක්ෂාවට එනවා. මගේ වේදනාව කියලා මුලාවනේ තියෙන්නේ කයට, මගේ කය කියලා. අර කාය ආයතනේ කාය විඥානයක් තියෙනවා. ඒකේ කාය සම්පස්සේ නිසා වේදනාව. පස්සේ නිසානේ වේදනාව. ඒක මගේ වෙන්නේ කොහොමද? අනිත් එක එකත් අනිත්‍යයි. ඔක හැමදාම තියෙන්නේ.
හැබැයි එහෙම මේ තව දෙස්සම හිතුවත් දැන් සර්පේ කාලා කරලා නම් එහෙම
ඒක මං කිව්වට අහන්න ණයෙක් දෂ්ට කළත් මැරෙන්නේ නැහැ ඕක කරන කෙනා. හැබැයි හරියට කරන්න ඕනේ. දැන් එක්කෙනෙක් බණ අහද්දි අර බණ කතාවක් තියෙන අහලා ඇති නේද? පොළඟෙක් දෂ්ට කරලා පොළඟවත් අල්ලගෙන මේ අර මොකද්ද ළඟ තිබුණ වට්ටියට දාලා වහගෙන බණ ඉවර වෙනකම් එළිගෙනකම් බණ අහන. පොළඟ බැරුණෙත් නෑ, යා මෙරුණෙත් නෑ. ඒක මේ වගේ අහගන්න දන්නව නේද?
මම හිතන්නේ නෑ අම්මා කෙනෙක් කියලා බණ අහන වෙලාවට.
ළමයි ඔක්කොම
නෑ, එක ළමයි ගිහිල්ලා මේ
නයික් දෂ්ට කරා. ඔව්. නෑ මෙහෙම කතාවකුත් තියෙනවා. ඒවා කතා විතරක් නෙමෙයි. ගැඹුරින් දකින කෙනාට පේනවා මේවා වෙන්න පුළුවන් දේවල්. දැන් අපි ශරීරය අල්ලගෙන ඉන්නකන් විතරයි අපිට ඒව අරව මේව තියෙන්නේ.
දැන් පොඩි විදියකින් සර් අත් කියලා තිබුණානේ, දැන් භාවනා කරනකොට අත හොල්ලන්න එපා කියලා.
ඔව්.
මාකේ ඒක දැන් මොකද සිද්ධේ කියලා.
ඔව්.
කොයි වෙලාවෙ භාවනා කරා කාර්යත් එක්කවත් කරා. මට සමහරක් ලැට මෙතන නිකන් කැවෙනවා වගේ මෙතන නිකන් මෙව වෙනවා. දැන් දෙන්නට මම මේවා ෆිසික් එක.
ඔව්.
ඒ කියන්නේ දැන් සර් කියලා ඒව වුණත් මම එහෙමම ඉන්නවා. ඒක කොහේ යනවද කියලා මට තේරෙන්නවත් නැහැ වෙලාව. කොයි වෙලාවට ඉවරුනේ කියලා. හැබැයි මේ කියපු එක පිළිපදිනවායි මම අත මොකටවත් කොල්ලන්නේ. කියන්නේ මදු වෙච්චවොත් මම ඉහිමම ඉන්නවා. හිත හදතර. ඉතින් මට ඒක හරි ප්‍රයෝජනයි. මේ අපිට උගන්වපු එක.
වෙලා තියෙනවානේ. දැන් පැහැදිලිද ඔය කියන ඒවා? පැහැදිලි කියන්නේ ඉතින් එක එක මට්ටමින් පොඩ පොඩ තමයි ඔබ තේරුම් යන්නේ. දැන් දැනගන්න ඕන ඇහැ කියන එකත් අපි අහලා තියෙනවානේ සංකත ධර්මයක්. හේතුප්‍රත්‍යයෙන් හටගත්තු ලෝකයට ආйти දෙයක්. රූපය කියන එකත් සංකත දෙයක්. හේතුප්‍රත්‍යයෙන් සාම හටගත්තු දෙයක්. ලෝකයට ආйти දෙයක්. ලෝකෙට ආйти ඒවයි ලක්ෂණ තමයි අර කිව්වේ. ඉස්සෙල්ලා තිබිලා මෙතෙන්ට ආවා නෙවෙයි, මෙතනින් එහාට යනවා නෙවෙයි. පෙර නොතිබීමයි හටගන්නේ, ඉතුරු නැතුවමයි නිරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ හට ගැනීම තියෙන හින්දා නෑ කියන්න බෑ, නිරුද්ධ වීම හින්දා තියෙනවා කියන්න බෑ. ඔන්න ඔය හතර නිකන් මතක තියාගන්න. මතක නැත්තම් මේ සද්දේ මතක් කරගන්න. ඔය සද්දේ ඔය ගති ටික තියෙනවා. දැන් දකින රූපෙත් ඔන්න ඔය සද්දේ වගේ කියලා හිතන්න. ඒ කලින් තියෙන්නේ නැතුව හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒතර හටගත්තේ අපි දකින මොහොතේ. හැකීම නිරුද්ධ වෙනවා එක්ක නිරුද්ධයි. ඒ කියන්නේ විඥාණයෙන් නෙවෙන්නේ. විඥාණයට තියෙන ලක්ෂණ ටික තමයි එකෙන් පෙන්වන ඕනේ.
දකින මොහොතේ කියලා මම කිව්වේ නැහැ. අපි දැන් ඉල්ලංගානානේ.
මන්ට දැන් සැරගෙන ඒ රූපෙ දිහා බලාගෙන ඉන්නකන් ඒක තියෙන ඊට පස්සේ ඉල්ලංගානානේ. ඒක තියෙනවා නෙමෙයි. දැන් බලා ඉන්නකොට ඒකම ගැන. ඒ කියන්නේ චක්කායතනේ ආයේ පහළ වෙනවා. ඒකට එකෙන් පෙන්නන ඒ හිත විඥානේ දැනගන්නවා. විඥානේ දැනගන්නවා. එළිය රූප ගැන හොයන්න යන්න එපා. ඒක හොයන්න බෑ අපිට. ඇයි? අපි දන්නේ විඥානේ කියන කතාව විතරයි. එළිය රූපේ වෙනස් වෙනවා කියන එක අපිට දැනගන්න විදිහක් නැහැ. එළිය රූපයක් තියෙනවා කියන එක දැනගන්නත් බෑ. එළිය රූපයක් නැහැ කියන එක දැනගන්නත් බෑ.
බැලිනම් හරියන ගතියක් තියෙනවා බලාගෙන ඉන්නකොට. ඒකයි. ඒවත් නැත්නම් මේක.
නිකන් ඔය දැන් අර Tamanට කැඩිලා පේන ඒවයින් පටන් ගන්න. කැඩි කැඩි පේන දේවල් තියෙනවා.
ශබ්ද
වලින්. ශබ්ද ලේසි. ශබ්දෙන් තමයි ඔක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ හිමීට රූපයක් ගන්න වෙනස් වෙන රූපයක්. ගහක අත්තක් වුණත් හෙල්ලි හෙල්ලි තියෙනවා නම් මෙතන පෙනුන එක නෙමෙයිනේ මෙතන පේන්නේ. අන්නවම කඩා ගන්න පුළුවන්. ඊටත් පස්සේ තමයි එක තැන තියෙන එකකට ගන්න පුළුවන්. මොකද එක තැන තියෙන එකක් දකින්න තරම් අපේ හිත දියුණු නෑ. අපේ මුලාව බලවත්. එතකොට යන්නේ ওই තියෙන හින්දාමනේ පේන්නේ කියන එකට. ඒක දකින්න කලින් අපි ඇහැගෙන පිරිසිඳ දැකලා හිතට පෙන්වන්න ඕන එහෙන් දකින්නවා කියන්නේ අර ප්‍රතිබිම්බයක් හදලා දෙනවා ඕක දැනගන්නවා විතරයි. ඒතර වතුරේ ඇති වුණ ඡායාවක් බලනවා වගේ වැඩක් තමයි එහෙන් දැකීම කියන එක. රූපය කියන්නේ වතුරේ ඇති වුණ සටහන. හරි. දැන් ඔහොම කියනකොට ඒක පැහැදිලි නේද? එහෙන් හදලා දෙන ප්‍රතිබිම්බනේ විඥාණි දකින්නේ. ඒක දකින්නේ අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බය. එහෙම නැත්නම් වතුරේ ඇති වුණ ඡායාව. එතකොට ඔය ඡායාව ගැන අපි මොනවද කියන්නේද? දකින්න හැරෙන්න වෙන මොකවත් කරන්න පුළුවන්ද? අන්න ඒ මට්ටමට රූපේ එන්නේ. ඒ කියන්නේ ඇත්ත දකින්නකොට. ඒකට තමන් ඇත්ත ඇතිහැටි හිට දැක්කනම් එහෙම දැක්මක්. ඒක ඔකේ එකපාර එන එක නෙමෙයි. දැන් භාවනා කරනකොට ඔන්න ඔය වගේ අවබෝධයක් එන පැත්තට හිත දියුණු වෙනවා නම් තේරුම් ගන්න ඔය වැඩෙන්නේ ආර්ය මාර්ගේ ලෝකෙන් එතෙර වෙන මාර්ගේ. එහෙම නුවණක් Tamanට හදා ගන්න ඕනේ. ඒකට තමයි මේ ධර්මය අහන්න ඕනේ. ඕක හදාගත්තට පස්සේ ආයි මං එන්න ඕනේ නැහැ කියා දෙන්න. කියන්නේ ධර්මය අහලා තේරුම් ගත්තට පස්සේ අපිට කියපු කෙනා වැඩක් නැහැ. ගුරුවරයෙක් පුද්ගලෙක් නෙවෙයි. ඊට පස්සේ ධර්මය ගුරුතනතුරට එනවා. කවුරු හරි කිව්වොත් දන්නවා මේක ආර්ය මාර්ගෙද නැද්ද? ඔන්න ඔහම බලන්න ලොකු නුවණක් එනවා. ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. එයා අනිවාර්යෙන් සෝවාන් වෙනවා. මොකද ඔය සක්කාය දිට්ඨිය කැඩෙන මාර්ගයක. තමන්ට බලන වෙලාවට නුවණින් බලන්න පුළුවන් නම් මතක තියාගන්න ඒ වෙලාවේ සක්කාය දිට්ඨිය කැඩිලා. හෙ? එළියේ තියෙන දෙයක් තියනවා කිව්වොත් නේ මම ඉන්නේ. එහෙම නැතුව මේ මට්ටමට දකින්න මොහොතේදී සක්කාය දිට්ඨිය පිහිටන්නේ නැහැ.
මම ඉන්නේ කරනවා කියලා හිතන්නේ ඒ වෙලාවේ.
ඒ එළියේ දෙයක් තියනවා කිව්වොත් විඳින මට්ටමට ගෙනියන්න බෑ. විඳින කියන්නේ අර මුලාවෙන් හදන වේදනාව මට්ටමට ගෙනියන්න ඉතුරු වෙන්නේ. ඒකයි මං කිව්වේ අර ශාරීරික රිදීම් දිහා බලා ඉන්න පුළුවන් නම් ඔක අවබෝධෙත් එක්ක බලා ඉන්නකොට හිතට පේනවා අර විඳින මට්ටමකට ගෙනියන්නේ නෑ. වේදනාව තියෙනවා, ඒක තියෙනව නැති වෙනවා. ඔන්න ඔය ලක්ෂණේ දැක්කනම් මතක තියාගන්න ඕක තමයි දැක්ක. එතකට රිදුමක් එන්නේ නෑ. ඒක වේදනාවක් තියෙනවා. කියන්නේ පීඩාගතියක් තියෙයි. අර දරන්න බැරි මේක නෙමෙයි තේරෙන ශරීරෙ හැටි. ඒ හේතු කලයි. ඒ පෙර කර්මවල ඒවා විපාක. ඒකට පෙර කර්මවල විපාක දෙන්න පුළුවන් ශරීරෙට විතරයි. එහෙන් දෙන්න හැදුවට අපි බාරගත්තේ නැත්නම් දෙන්න බෑ. කණෙන් දෙන්න හැදුවට අපි බාරගත්තේ නැත්නම් දෙන්න බෑ. දැන් කවුරු හරි ඇවිල්ලා බනිනවා. පෙර කර්මයක් නේ. බැනුම අපි බැනුමක් කරගන්නාද නැද්ද කියන එක මේ මොහොතේ වැඩ. අපි ඒකත් සද්දයක් කියලා දැක්කොත් ඥානම් පස්සන් යතා බුත. සද්දෙට බෑ අපි අපිට රිද්දවන. දෙවෝය තව පැත්තකින් කියාගෙන ඉන්නේ දැක්කොත් දැක්කා විතරයි හුවත් අහුවා විතරයි කියන එක. මොකද වචන වලින් දාගත්තට බෑ. ඒකයි වචන වලට වඩා මේක දැක්මක් කරගන්න. ඥානං පස්සං යථාභූතං. ඒකට යහන දේ දකින්න පුරුදු වෙනකොට ඕක දැන් මං කියපු හින්දා එහෙම වෙනව නෙමෙයි. ඒක එහෙමයි කියලා Tamanට නුවණක් යනවා. මේක තමයි පස්සං කියන්නේ. ඒක ආපු කෙනාගේ වැඩෙන්නේ ආරේ මාර්ගය. එයාට තමයි ආර මාර්ගයට වැටුණා සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ. එයා ආයේ අපාගත වෙන්නේ නැහැ. ඒ වෙයි මට්ටමට වැටෙන්න පුළුවන්. ආයේ අපාගත නොවේ. එතකොට ඉතින් රටවටේ ගිහින් පින්කම් කර කර ඉන්න ඕනේ. සල්ලි දීලා දිව්‍ය ලෝකේ යන්න ඕනේ. මේ සල්ලි නැතුව තමන්ට පුළුවන්.
ආයේ
ගොඩක් අය එහෙමනේ යන්න හදන්නේ. ඒක තාවකාලිකයි. ඒ ගියත් ආයේ යනවා අපායට. නේද? සල්ලි දීලා ලොකු පින්කමක් කරලා. ඔව්. දැන් මේක කළොත් ආයේ අපායේ නොයන විදිහට සුගතියක් ලැබෙනවා. කිසි වියදමක් නැහැ. මගේ හිත දිහා බලන් ඉන්න විතරයි දෙන්නේ. හැබැයි නිකම් බෑ. හොඳ?
ඔව්. ඊට පස්සේ ආයෙත් අපි මේ පැත්තට එන්නේ නැහැ.
ඔකට දෙන්නේ.
ඒ
තමන් දුක් විඳින
දුක් වැරදීම කරලා මොනාරි
එන්න හේතු යෙදුනොත් එනවා. එන්න හේතු යෙදුනොත් එනවා. ඉතින් හේතු හදන්නේ කවුද? එන කවුරුවත් නෙමෙයි තමන්. නේද? ඔය දැක්ම එනකන් ඥානං පස්සං යථා භූතං කියන දැක්ම එනකන් ඇහි රූපේ කනේ ශබ්දේ නාසයේ ගන්ධසුන දිවේ රස කය ස්පර්ශ වෙයි. ඇත්ත ඇති හැටි දකින දැක්ම එනකන් අපි ඉන්නේ අනිත් පැත්තේ. දුක් විඳින පැත්තේ. පංච උපාදානස්කන්ධ රැස් කරන පැත්තේ. ඔය යථාභූත ඥාණයෙන් බලන බලන වාරයක් පාසා පංච උපාදානස්කන්ධ අස් කරනවා, රැස් කරන්නේ. දුක අයින් කරනවා. කය කායයයි බලන්න මෙනෙහි. ඒක ඔයගලන්ට ටිකක් දැන් කතා කරන්න ලේසි. මට දැන් තේරෙනවනේ මේ කියන ඒවා නේද? තේරෙන්නේ නැත්නම් අහන්න. සමහරු අලුතෙන් පස්සේ ආපු අයට මේ පොඩ්ඩක් අමාරු ඇති. මේගොල්ලෝ ඔක අහලා අහලා දැන් එක්කෝ තණ්හාව කියන එක ගැන හිතන්න දෙයක් නැහැ. ඕක අතන රැවටුණත් තණ්හාව වැඩෙනවා, රැවටුණ නැත්නම් තණ්හාව වැඩෙන්නේ
නැහැ.
ඔව්. පුළුවන් නම් ගන්න නැතුව ඉන්න.
ඒක ඉබේම වෙනවා.
ඉතින් අපි ඒක
ගන්න
ගැඹුරින් බැලුවොත් එතනත් තණ්හාවක් තියෙනවා. ඒක ඒක ගොඩාක් ගැඹුරු, ගොඩාක් සියුම්. ඒක මේ මට්ටමට අහුවෙන්නේ නැහැ. ඒකයි කාය සංකාර කියන එකට ආස්වාස ප්‍රස්වාස කියලා තියෙනවනේ. ඒකෙත් තණ්හාවක් තියෙනවා. ඈ? ඒකයි තේරෙන්නේ. ඒක මේ දැන් කිව්වට තේරෙන්නේ නැහැ. තව ටිකක් හිත වඩලා දැන් හුස්ම කියන එක හුස්ම තියෙනවා කියලා දැනගත්ත එක කොහොමද කවුද? දැන් ප්‍රශ්නේ අහනකොටම මතක් වෙනවා. විඥානේ කියපු දෙයන්නේ හුස්ම කියන එක. මේක විඥානෙටයි
තියෙන්නේ. ඒ අපි හුස්ම ගන්න එක කල්පනා කරලා ගන්න නැහැ. ඒක නිකම්ම ඉබේම වෙනවනේ.
නෑ, මේ මට්ටමට ඇවිල්ලා පුරුද්ද
හින්දා.
හැමෝම කියන්නේ සසර යන අයනේ
රහතන් වහන්සේ. ඔව්, ඒක තමයි මම කියන්නේ. ඔක්කොමලා
මේ කියන්නේ රහතන් වහන්සේ හුස්ම ගන්න නැහැ කියන එක නෙමෙයි. හුස්ම කියලා රූපයක් පිහිටන්නේ නැහැ. රූපෙන් මිදෙනවා, ලෝකෙන් මිදෙනවා.
ඔව්, ඉබේම.
ඒ කියන්නේ හුස්ම කියන එක අපි හදාගත්තු එකක් කියලා පේනවාද? මෙතන තියෙන දැනීම් ගොඩක් නේ වෙන්නේ.
ඒක අපිට අයිති නැහැ. ඒක විඤ්ඤාණය
නේ. ඒක කියලා එකක් පණවන්න බෑ.
හුස්ම කියන්නේ ඔක්කොම
යම. හුස්ම කියන්නේ ලෝකෙට අයිති දෙයක්. ලෝකෙන් එතර වෙන කෙනාට හුස්ම කියලා දෙයක් පිහිටන්නේ නැහැ, පණවන්නේ නැහැ. තේරෙනවද? ඔය ගැඹුරුයි. ඔව්, රූපයක් ගැනනේ කතා කරන්නේ. සත් රූපයක්, හුස්මත් රූපයක්, ශරීරයත් රූපයක්, ඔය එකක්වත් පිහිටන්නේ නැහැ මේකේ ඇත්ත ඇති ඇති දකින්න. හුස්මයි කරන්නේ ශරීරෙනුත් නිදෙනවා. ශරීරෙන් මිදුණ කෙනාට කොහෙද හුස්ම? ශරීරෙන් මිදුණ කෙනාට කොහෙද හුස්ම? හුස්ම ශරීරයට අයිති දෙයක්. කාය සංකාර. ඒක හොයන්න ශරීරේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා හොයාගෙන හොයාගෙන යන්න. මං කියලා තියෙනවා නේද? දැන් අත තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? දැකලා නම් දැනගෙන තියෙන්නේ ඔය අත තියෙන්නේ ඇතුලේද එළියේද? විඥාණයෙන් තමයි කියලා තියෙන්නේ අතක් තියෙනවා කියලා. චක්කු විඥාණය. දැන් අපි ඉතින් දැක්ක කෙනාට ඔතන නුවණක් එනවා නේද? ඒ නුවණ නැතත් පොඩ්ඩක් හිතුවත් ඇහෙන් දැනගන්න පුළුවන්. ඇඩියේ තියෙන දේවල්, එළියේ තියෙන දේවල් කොහොමද මගේ කියන්නේ? ඕවා නුවණින් දකින්න කොට අහුවෙන්නේ නෑ.
දැන් අපිට පෙනහැල්ල පේන්නේ
නැද? ඔව්, අපි හිතෙන් හදාගෙන ඉන්න පෙනහැල්ලක් තියෙනවා.
ඒ අපි ඉස්කෝලේ ගන්න මොකද?
ඒක තමයි ඔබ තියනද නැද්ද කියලා කොහොමද දන්නේ?
මම මීයන් කපලා වැළවුවා කියලා.
ඒ තමන්ව නිමෙන්නේ කපන. තමන්ගේ වෙන හැල්ල නිමෙන්නේ මේ?
නෑ.
ඒ වගේ කියන්නේ තමන්ගේ නෙමෙයි.
ඔව්. ඒ වගේ එකක් තියෙනවා.
ඒ හිතෙන් හදපු දෙයක්.
දැන් එහෙනම් අපි ડોක්ටර් කෙනෙක් කැපුවොත් ඒ වගේ එකක්
වෙන හැල්ල. කවුද ඔබ කියන්නේ?
ડોක්ටර්
නෙමෙයි. ඔහාගේ විඤ්ඤාණය. ඔය දැනගත්තු එකක් කියනවා. තේරෙනවද? ඔය කතා කියන්නේ විඤ්ඤාණය. ඒක
නැත්නම් විඤ්ඤාණය තමයි කියන්නේ. හැබැයි වෙනහැල්ලක්.
ඒ කියන්නේ විඤ්ඤාණය මාය ආකාරය.
එච්චර.
විඤ්ඤාණය කියන්නේ
ඒක තමයි ආඥානිස බෙදලා කරන
සමහර වෙලාවට එකක් කරන් ගන්නවා. හරි කෑල්ලක් කරන් ගන්නවා. හරි. මේ භාවනාව තව වඩන්න ඕන ඔබට උත්තරේ. ආයතන හය ගැන හොඳට තව බලන්න ඕනේ. තව මදි. මේක ප්‍රඥාව වැඩෙනකොට තමයි අර එක එක ලෙවල් එකකට උත්තර දෙන්න පුළුවන්. ඒ තාම ලෝකෙට ඇවිත් ප්‍රශ්න අහන. දැන් බොහොම අමාරු වෙන්නේ බේරගත්තේ මේ එක හොඳයිද නරකයිද කියන එක නේද?
මම දැන් බකේ අහන්න මොනවද?
දැන් අහන්නේ හොඳ නරකද නේද? ඒ ලොකු දැනුමක් දැක්මක් කියන්නේ. ඉතින් මෙහෙම කරාම හොඳ නැද්ද කියලා මේ ලෝකෙටයි. දැන් නුගණක් ඇවිල්ලා ඕක අහලා වැඩක් නැහැ කියලා. එක්කෝ බැනුම් ගන්න වෙන හින්දා ඉන්නේ. මම නැත්තම් නුවණින් දකිද. ඒක තමයි මේ ලෝකෙටයි තියෙන. මේ ලෝකේ යන හැටි කියන්න නෙමෙයි, ලෝකේ හොඳ කරන්න නෙමෙයි මේ බුදුහාමුදුරුව උපදින්. ලෝකේ කොහොම ගියත් දුකයි. ඕකෙන් මිදෙන හැටි පෙන්වන්න. නේද? ලෝකේ හොඳ කර කර දිව්‍ය ලෝකේ යන හැටි සැපට ඉන්න හැටි පෙන්වන්න නෙමෙයි. මොකද ඒ සැපේ හැංගිලා තියෙන්නේ දුක. අටලෝ ගහමම දුකයි. සැප කිව්වත් දුකයි, දුක කිව්වත් දුකයි. ලෝකෙටයි. අපි රැවටිලා තියෙන්නේ ලෝකෙටයි ති සැපට සැපයි කියන. බුදුහාමුදුරුවෝ පෙන්වන ලෝකෙටයි ති සැපත් දුකයි. මේ ලෝකෝත්තර පැත්තෙන් තමයි ඒක පෙන්නේ. තර ලෝකෙන් ගැලවෙන මාර්ගය තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ. ඒක ලේසි නෑ. මොහින්ද තමයි මේක පෙරණොයසු විරු ධර්මතාවයක් කිව්වේ. කුබ්බේ අනනුස්සතේසු ධම්මේසු කියලාමයි බුදුහාමුදුරුව පළවෙනි සූත්‍රෙම දේශනා කරේ. ධම්මසක්කාය සූත්‍රය. මේ දුක්ඛ සත්‍යය කියන එක පෙරණොයසු විරු ධර්මතාවයක්. අපි හිතන් ඉන්න අපි දුක දන්නවා මේ දුකෙන් ගැලවෙන්න තමයි දන්නේ නැත්තේ කියලා නේ. එහෙම නැහැ. අපි තාම දුක දැකලා නැහැ. දැන් ඕක බලනකොට ඔන්න දුක දකින්නවා. සද්දේ ඇහෙනකොට එළියේ රූපයක් මවනවා කියන්නේ දුකයි කියන එක ඔන්න පේන මට්ටමට આવොත් දුක්ඛ සත්‍යය. ඇයි හදන්නේ රූප? මේ රූපේ උපාදානය කරන්නේ. රූප උපාදානේ දුකයි. අපි නිකන් හිතෙන් හදාගෙන රූපයක් ඕක උපාදාන කරලා දුක් විඳිට ඕන. පේන. අර හීනයක් දැකලා හීනෙන් පෙන්නන ඒවට දුක් විඳිනවා. ඒවට තණ්හා කරනවා. ඒක හිතෙන් හදනවා කියන්නේ මේ වගේ වැඩ. ඒ තමයි සංකිට්ඨේන පංච උපාදාන කන්ද දුක්ඛා කියනකොට හරි ගැඹුරුයි. ඔගොල්ලෝ හිතන මට්ටම නෙමෙයි. සද්දයක් ඇහිලා එළියේ රූපයක් හැදුගද ඔය හදන්නේ පංච උපාදානස්කන්ධ. නෝක පේන මට්ටමකට ආවොත් ඒකෙන් මිදෙනවා ඒතකොට. ඔව්. හිතන්නේම ලෝකෙට අයිති දෘෂ්ටියෙන්. ඒතකොට හිතන එක එහෙම ඒ ධර්මයට මේක ගැළපිලා එනවා. ඔය කියන වචන ටික කොහොම මෙතන තියෙනවා මේ පොඩි දේ. ඕන ගැඹුරු ධර්මයක් අරන් බලන්න ඔතන නැද්ද කියලා. අරව වචන ගොඩක් විතරයි. ඔය වචන ටික කටපාඩමේ තිබුණත් එකයි නැතත් එකයි. මේක දකිනකොට ඔය ටික කොහොම තේනව මොනවද මේ කියලා. ඒකේ ප්‍රශ්නේ නැහැ. හැබැයි පරිස්සම් වෙන්න ඕන බණ ගොඩක් ලෝකෙට අයිති මට්ටමින් තමයි බණ කියන්නේ. ලෝකෙට අයිති මට්ටමින් තමයි ගොඩක් බණ කියන්නේ. අපි පරිස්සම් වෙන්න ඕන ලෝකෝත්තර දහම මොකද්ද? ඒ ධර්මවලට වැඩි වැඩියෙන් ඇහුම්කන් දෙන්න ඕන. ලෝකෙට අයිති බණ අහන්න එපා කියනවා නෙවෙයි. ඒ වුණාට මේ දර්ශනය ඉන්නේ විශේෂයෙන් සම්මා දිට්ඨිය පංච උපාදානස්කන්ධය ඔය ගැන කතා කරන බලන්න. දැන් මගේ අර CD එකක් දුන්නා නේද? DVD එක. ඒක ඕන අයට ඒවා කොපි කරලා දෙන්න. ඒකෙන් CD හදලා දුන්නොත් අනිත් අයට අහන්න පුළුවන්. DVD අහන්න බෑ. ඒක නෑ, ඒකෙන් CD හදා. CD අහන්න පුළුවන් ඇතිනේ නේ. DVD දාන්න බැරි වුණාට. ඒ ඔක්කොම එකට දාන්න ඕනේ නැහැ. ඒක කොටසක් අරන් දාලා දෙන්න ඒගොල්ලන්ට අහන්න පුළුවන් විදිහට. නැත්තම් මං කිව්වේ ඔයගොල්ලෝ එකතු වෙලා ඒ දවස්වල අහන්න පුරුදු වෙන්න. ඇහුවද එහෙම? ආ එහෙම කළාද? ඔව්. අන්න එහෙම කරන්න.
එතකොට ඒ දාහතරේ
යනවා නේද? තමයි ඔබේ අදහසයි. දැන් ඔය කියපු දේවල් ඉතින් හැමදාම කියන්නේ මම එකමයි. ඔයගලන්ට තේරෙන්නේ නැති ප්‍රඥාව වැඩි නැති. එහෙනම් අර පරණේවා අය අය අහන්න. ඒක තමයි ඒ Tamanට තේරුම් යන විදිහ.
මේ තේරිලා තියෙන ඉන්න.
එහිඳ ඒවා ආයේ ආයේ කට්ටිය එකතු වෙලා අහලා සාකච්ඡා කරනවා. දැන් අහනකොට තව ගැඹුරක් එනවා. ඔව්. ඔව් ඉස්සර අහපු ප්‍රශ්න නෙමෙයි. ඕවා හොඳද නරකද ඒ ප්‍රශ්න අහන්නේ නෑ නේද? ඊට වඩා මේකේ මේ මොකද්ද මේ සම්මාදිට්ඨිය මොකද්ද? පංච උපාදානස්කන්ධය තියෙනවා. ඊරෝ මේ එහෙ මොකද්ද? රූපේ මොකද්ද? ඕවා ගැන කතා කරා. ඒවා ඒ මන හා සාකච්ඡා කරන්න නැත්නම් අර පොතු තියෙනවා.
සර් දැන් දුක කියන්නේ පීඩනයක්
නේ. වචන වලට දාන්න.
ඔව්.
ඔව්. සැපකිනුත් අපි පීඩනයක් විඳින්න.
සැපුණත්
විඳිනවා. ලෝකෙට ආйти සැප කියන්නේ පීඩනය. දුක කියන්නේ පීඩනය. ওই දෙකම නැති වුණා නම් කිසි කරදරයක් නෑ. සැපට කැමති. ඒක තමයි කියන්නේ දැන් ඇහැ පිරිසිදු දකින්නේ තියෙනකොට රූපේ පිරිසිදු දකින්නේ තියෙනකොට ආස්වාදානුගස්සී විහෙරති. ඕකේ සැපක්මයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇහැ ආයෙ ආයෙ ප්‍රාර්ථනා කරනවා. ඈ රූප ආයෙ ආයෙ ප්‍රාර්ථනා
කරනවා.
ඔව්. එතකොට මොකද වෙන්නේ? එතකොට මැරෙනකොට මේ ඇහැ වැඩ කරන්නේ තියෙනකොට තව ඇහැක් අල්ල ගන්නවා. ඕක තමයි සසර යනවා කියන්නේ. එයාට ඇහැ ගැන කතා කරන්න යන එක අනිත් ඒවා ගැන කතා කරන්න. ඔයා දැන් එළියේ තියෙන දේ දැනගත්ත එක හොඳ කණෙන් අහලා නේද? කන ගැන කියාවේ. ඇහැ ගැන මතක් කරන්න එපා. කණෙන් ඇහෙන දෙයක් ගැන එයා එක්ක කතා කරන්න. කණෙන් පෙන්වන්න පුළුවන් නේ ඔයත්. ඒක දකින්නකොට දැන් ඇහැට වඩා කණේ ඇත්ත දකින්න ලේසි. ඔය ඇහෙන සද්දි ඔක ඇති වෙලා නැති වුණා නේද? මොහොම ටික ටික පෙන්න. ඒක අවබෝධ වෙනකොට අරක අවබෝධ වෙනවා. කියන්නේ අපි කණිනු දුකක් නේද මේ ලෝකයක් හදලා විඳින්නේ කියන එක පෙනුනොත් එතකොට ආයතන හැම අතාරින. මේ සද්දවලට අපි ලෝකයක් හදන හින්දා නේද එතන අර පීඩනයක් තමයි ඒක මානසික පීඩනය. හිතනවා කියන එකම කරදරය. ඔන්න ඔය මට්ටමට ආවෝ. හිතන්නේ මොනවා ගැනද ලෝකෙ ගැන? නේද? ඉස්සරහ හිත හිතා ඉන්නනේ. හිත හිතා ඉන්න එක සපක් කියලා නේ හිතන්නේ. දැන් පේන්න ඕන මේ හිතන එකේ මේ කරදරේ තියෙන. නේද? ඒක මතක්ුන්නේ නැත්තම් වයි දුකක් නේද? හිතන එක නවත්තන්න. ඒ නවත්තන්න බෑ. ඉතින් නවත්තන්න කරන්න ඕන ටික තමයි මේක. මතක් වෙනකොටම හිතන්න ඕක අතීත දෙයක්. ඒක වෙලා ඉවරයි. දැන් හිතනවා කියන්නේ දැන් හදලා හිත. අතීත දේ සිද්ධ වෙලා ඉවරයි. එතකොට අපි මේ සද්දෙට රූපයක් දානකොට සද්දෙ නිරුද්ධ වෙලා ඉවරයි. කපුටා ගැන හිතනකොට සද්දෙ ගිහිල්ලා. තේරුණා? ඒකෙන් වේගෙ වැඩි ඒවා බලන්න ඒකට එහෙම
දෙයක් නෑ. ගිය සුනාමි සර් කිව්වා අර පොරලෝසුවේ සත්‍ය ගහනකොට ඒක ගහනකොටම ඉවරයි ඒ ඒක හොඳට පෙවුනා ඒ ඒ ආදර්ශේ
ඒවට ඒක
අත්ගෙන දුන්න කියන්නේ අපිට හරියට හෙල්ලෙන අත්ගෙන
දෙන්නේ එක තැනක දකින්වත්ත නිවේනේ තව තැනක දකින්න හෙල්ලුනහම වෙන තැනක නෙති එතකොට අතන තිබුණ එකට මොකද වෙලා වෙනස් මෙතන අලුත් එකක් හටගෙන ඒක තමයි මේ පේන්නේ අතන තිබුණ අත්ත නෙමෙයි මෙතන පේන්නේ මෙතන ඇහැට අරමුණු වෙන්න එහෙම දෙයක් සකස් වෙනවා හිතන එකමට කියන්න බෑ ඔක දිහා බලන් ඉන්නකෝ එහෙන් කරන විඥාණයෙන් අතන තියෙනව දැනගත්තා විඥාණයෙන් මෙතන තියෙනව දැනගත්තා ওই දෙක එකක් කරන්න යන්න එපා අලුත් විඥාණයකින් අලුත් අත්තක් දැක්කා කලින් අත්ත නෙමෙයි දැක්කේ අතනින් මෙතෙන්ට ආපු දෙයක් නෙමෙයි ඒ අපේ මුලාව ආරක් තමයි මෙතන තියෙන්නේ කියන එකනේ ඒක කඩන්න අලුතෙන් දකින්නේ අලුත් විඥාණයකින් අලුත් රූපයක් අලුත් ප්‍රතිබිම්බයක් නේ අලුත් ප්‍රතිබිම්බය අලුත් විඥාණයකින් දැනගත්තා ඒකට කලින් එකේ සම්බන්ධයක් නැහැ ඒත් පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුණු විරුද්ධ වුණා හොඳයි අපි දැන් මේ කාලය තුල කුසල් සම්භාරයක් රැස් කරගත්තා දැන් සතුටු වෙන්න පුළුවන් මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා සීල සමාධි ප්‍රඥා වැඩුණා පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න පින් කැමැති දේවතාවන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්වා සතුටටපත් වෙත්වා දිවිසිරු වැඩි දියුණු කරගනිත්වා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා ඒ වගේ මේ සතුටටපත් වෙන දෙවි දේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල් වල සමවත් ආරක්ෂා කරන සේක්වා යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අප සෑම ආරක්ෂා කරන සීක්වා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක උත්පදිලා ඉන්නවා නම් පින් බලාපොරොත්තු වෙ මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබන්නම මේ පින් හේතු ආසනා වේවා ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ යෝගයම අපේ රස කරගත්තු පින් වල බලයෙන් අපට නිවන් අවබෝධ වෙනකන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ නැපා මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය සස්සස බලෝ කාකහරි එන්න ඕන නම් අද හවස තියෙනවා වැඩසටහන